ජනාධිපතිතුමා ඊට පෙර ගරු නියෝජ්‍ය කතානායකතුමා මූලසඳහන් පැමිණ නැති.
අතිගරු ජනාධිපතිතුමා සභාව අමතුනෝ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මා ඉතාමත් සතුටු වෙනවා වසර දෙකකට පසුව සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩශීර්ෂය මේ ගරු සභාවේ සාකච්ඡා කරන අවස්ථාවක ඊට සහභාගී වීමට ලැබීම පිළිබඳව විශේෂයෙන්ම අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව සහ නිදහස් අධ්‍යාපනය කියන මේ අංශ දෙකම පසුගිය දශක කීපය තුළ සෑම රජයක් විසින්ම ශක්තිමත් කරලා තිබෙනවා. රටේ අනාගතය, ඒ වගේම ජනතාවගේ අනාගතය ජාතියක් විදිහට පැහැදිලිවම මේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍ර තුළ තමයි රඳා පවතින්නේ කියන එක අපි කවුරුත් දන්නා වූ දෙයක්. ප්‍රධාන වශයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව කතා කරන විට අපේ බටහිර වෛද්‍ය විද්‍යාවත්, ඒ වගේම දේශීය වෛද්‍ය විද්‍යාව ආයුර්වේදය ප්‍රමුඛ වූ අපිට ඉතාමත්ම වැදගත් වෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාව අද ප්‍රතිකාරාංශ ශක්තිමත් කිරීමේදී අපේ රටේ වගේම සමස්ත ලෝක ප්‍රජාව තුළ ඉතාම විශිෂ්ට සේවාවක් ඉටු කරනා වගේම අපේ රට වශයෙන් ගතහොත් ප්‍රධාන වශයෙන්ම රෝග වැළැක්වීම, රෝග නිවාරණය සම්බන්ධයෙන් දේශීය වෛද්‍ය විද්‍යාවේ ආයුර්වේදයේ තිබෙන බොහෝ උපදෙස්, සිරිත් විරිත් සම්ප්‍රදායන් ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා අපේ රටේ ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කරන විට ඉතිහාසයේ මතක සටහන් සමග සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අද දවස හෙට දවස වෙනුවෙන් සූදානම් කිරීමේදී බටහිර වෛද්‍ය විද්‍යාව ශක්තිමත් කිරීම වගේම දේශීය වෛද්‍ය විද්‍යාව ආයුර්වේදය වඩවඩා වර්ධනය කිරීම, ශක්තිමත් කිරීම ඉතාමත් අවශ්‍ය වෙනවා. අපිට මූලික වශයෙන්ම අද රටක් විදියට අපේ රටේ සංවර්ධනය පිළිබඳව, සංවර්ධනයේ මිනුම් දණ්ඩ, සංවර්ධනයේ සාධක, සංවර්ධනයේ උපමාවන්, සංවර්ධනයේ ඉදිරි සැලසුම්, මේ සියල්ල ගත් විට සංවර්ධනය පිළිබඳව කරනු ලබන විවිධ නිර්වචනයන් වලදී මූලික වශයෙන්ම රටේ ජනතාවගේ සංවර්ධනය තිබෙන කොතෙක් දුරට උසස් ප්‍රමිතියකින් සහ ගුණාත්මක භාවයකින් තිබෙනවාද කියන කාරණය තක්සේරු කළ හැක්කේ, වටිනාකමක් දිය හැක්කේ රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය මතයි. භෞතික සම්පත් සංවර්ධනය, ඉදිකිරීම්, ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර, ඒ සියල්ල රටක නව තාක්ෂණයත් සමග කොතෙක් ඉදිරියට ගියත් තරඟකාරීත්වය මත ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය තමයි වඩාත් වැදගත් වෙන්නේ. රටක නිරෝගිමත් ජනතාවක් සිටිනවා නම් රටේ ජනගහණයෙන් අති බහුතරයක් ඒ තමයි ඒ රටේ සංවර්ධනය පිළිබඳව මිනුම් දණ්ඩේ පැහැදිලිවම රටක් සහ ජාතියක් විදියට සතුටු විය හැකි ප්‍රධාන සාක්ෂිය සහ සාධක වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන්. එයිදී අපිට අද තිබෙන අභියෝග මොනවාද? ඒ සඳහා අපේ සූදානම් වීම කුමක්ද කියන කරුණුවලදී මා ඉතාමත් සතුටු වෙනවා වර්තමාන සෞඛ්‍ය අමාත්‍යතුමා රාජසේනන් මහත්මයාගේ නායකත්වයේ තුල අද බටහිර වෛද්‍ය විද්‍යාව සහ ආයුර්වේදයේ දේශීය වෛද්‍ය අංශ මේ සියල්ල ශක්තිමත් කරමින් අපේ නව රජය තුල නව වැඩපිළිලක් ක්‍රියාත්මක වෙනවා. එහි බොහෝ සාර්ථකත්වයන් තිබෙනවා. සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ගන්නා වූ තීන්දුව තීරණ සැලසුම්වලදී මූලික වශයෙන්ම ප්‍රතිඵල ක්ෂණිකව ලැබෙන්නේ නැහැ. ඒවා දීර්ඝකාලීන ආයෝජන වගේම දීර්ඝකාලීන ප්‍රතිඵල ලබා දෙන අංශ කියන එක අපි කවුරුත් දන්නා වූ දෙයක්. අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනයේදී ලෝකයේ අනිකුත් රටවල්වල ප්‍රජාවන් ආණ්ඩු මුහුණ දෙන තත්ත්වය ඒහා සමානව අපිටත් තිබෙන බව අපි කවුරුත් දන්නා වූ දෙයක්. බෝ නොවන රෝග සම්බන්ධයෙන් තිබෙන අභියෝගය මුළුමහත් මානව ප්‍රජාවම මුහුණ දෙන අභියෝගයක් අද එය ඉතාමත්ම ප්‍රබලයි. මත්ද්‍රව්‍ය ගැන කතා කරනවා. ඒ වගේම ඊට බෝනවර රෝග වලට බලපාන විවිධ අංශ සම්බන්ධයෙන් කතා කරනවා. මේ සියලු කරුණු සැලකිල්ලට ගත් විට අපි සෑම කෙනෙකුගේම රටේ සමස්ත ජනතාවගේ කැපවීමක් තියෙන්නට ඕන නිරෝගීමත් ජනතාවක් විදිහට ජීවත් වීම සඳහා. මිනිසෙක් සෞඛ්‍ය සම්පන්න කරන්න වෛද්‍යවරයෙකුට කළ හැක්කේ යම් සීමිත කාර්යයක්. රජයකට ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබෙන ආයතනවලට කළ හැක්කේ යම් සීමිත කාර්යයක්. නමුත් තමාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වැඩි වර්ධනයක් ඇති කරගන්න නිරෝගී මිනිසෙක් විදිහට ජීවත් වෙන්න, තමාගේ දරුපවුල නිරෝගී දරුපවුලක් විදිහට පෝෂණය කරන්න, සුරක්ෂිත කරන්න, ආරක්ෂා කරන්න, වර්ධනය කරන්න, ඒ සියල්ලෙහිදීම පවුල් සංස්ථාව තුළ වඩා ප්‍රබලයේ පිළිබඳව අවබෝධයක් සහ හැඟීමක් අවශ්‍ය වෙනවා. ඒ නිසා අපිට අපේ රටේ සාක්ෂරතාවය පිළිබඳව අපි ඉතාමත්ම ඉහළ තැනක සිටින ජාතියක් විදිහට අපිට වඩාත් දැනුවත් කිරීම තුළ අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තුළ නිරෝගීමත් ජනතාවක් බිහි කිරීමේ කාර්යයට අධ්‍යාපන අමාත්‍යාංශය සහ අනිකුත් ආයතන එක්ව යම් ප්‍රමුඛ කාර්යයක් කළ හැකි ඒ සඳහා නව සැලසුම් අවශ්‍යයි කියන එකයි මම විශ්වාස කරන්නේ. ඒ වගේම අපිට සතුටු වෙන්නට පුළුවන් කරුණු අතරේ කවුරුත් කතා කළ දුම්කල දුම්වැටි සම්බන්ධයෙන් නීති රීති, ඒ වගේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නීති රීති අපිට පුළුවන්කම ලැබුණා. අවුරුදු 40ක් 50ක් කතා කළ ඖෂධ පනත, ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නට ඒ තුළ දැන් ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා. ඒවා ක්ෂණික ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් දේවල් නෙවෙයි. බොහෝ විට ඒවැයිදී වැඩි වඩාත් ඵලදායි වූ තත්ත්වයන් සහ වැඩි වර්ධනයක් සමගේ ප්‍රතිඵල අපි ලබාගත යුත්තේ අදිෂ්ඨානශීලීවයි සෑම කෙනෙකුගේම ඒ කළ යුතු කැපකිරීම් මත. ගරු නියෝජ්‍ය අමාත්‍යතුමිය කතා කරන ගමන් රාජ්‍ය අමාත්‍යතුමිය සඳහන් කළා මේ දුම්කල සමාගමෙන් රජයට ලබා දෙන්න යනවායි කියන මුදලක් පිළිබඳව අයවැය යෝජනාවල සඳහන් වුණා. එදා අයවැය යෝජනාවලින් පසුදිනම මම ප්‍රකාශයක් කළා පැහැදිලිවම ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දුම්කල සමාගමෙන් දෙන සතයක්වත් අපි බාරගන්න කිසිම දෙයකට අපි ලෑස්ති නැහැයි කියන එක. ඒක ප්‍රතිපත්තියක්. අද එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ලෝක සෞඛ්‍ය සංවිධානය, ඒ වගේම ඊට අනුබද්ධ විවිධ අන්තර්ජාතික සංවිධාන, මේ පිළිබඳව වැඩි උනන්දුවක් දක්වන ලෝකේ රාජ්‍යයන්, ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකා රජය ප්‍රධාන වශයෙන්ම දුම්කල පිළිබඳව ප්‍රතිපත්තිය, මධ්‍යවෘ පිළිබඳව ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඉතාමත් දැඩි තීන්දු තීරණ සහිතව ක්‍රියා කරන රටක් විදිහට පිළිගැනීමක් තිබෙනවා. ඒ නිසා අපිට පුළුවන්කම තිබෙනවා අපේ සංවර්ධන ශේෂ්ත්‍රයන් ශක්තිමත් කරන්න මේ සියලු කටයුතුවලදී අපේ විසින් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය මුහුණ දීම් කරලා. අනිත් පැත්තෙන් ගත් විට සඳහන් කරන්නට ඕනේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ තිබෙන අභියෝගවලදී අද වෛද්‍යවරුන්ගේ හිගය, හෙද සේවයේ හිගය මෙය දවසින් දෙකින් ආපු තත්ත්වයක් නෙවෙයි. පසුගිය දශක කීපය තුළ වර්ධනය වූ තත්ත්වයක්. හෙද සේවයේ ශක්තිමත් කරන්න හෙද විද්‍යාල වල තත්ත්වය තව තවත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය වගේම මේදී අපි සොයා බලන්න ඕනේ මේ ප්‍රශ්නේ ඇතිවීමට මූලික හේතුව කුමක්ද කියන එක. එක් පැත්තකින් වෛද්‍යවරුන් සහ හෙද සේවයේ සිටින හෙද නිලධාරීන් විශාල වශයෙන් රට හැරයාම බරපතල ප්‍රශ්නයක්. රටේ ජනගහනය වර්ධනය වෙන්න වර්ධනය වෙන්න රෝහල් වැඩි වෙනවා, ගොඩනැගිලි වැඩි වෙනවා, නව තාක්ෂණයත් සමග නව උපකරණ වැඩි වෙනවා. නමුත් ඒ තත්ත්වය තුළ භෞතික සම්පත් සංවර්ධනය වුණත්, කොතෙක් සල්ලි හොයලා දීලා වර්ධනය කළත් මානව සම්පත් සංවර්ධනය කරන්න පුළුවන්කමක් නැහැ. ඒ වේගයට කියන එක අපි කවුරුත් දන්නවා. වෛද්‍යවරයෙක් හදන්න මාසිකින් දෙකකින්, අවුරුද්දකින් දෙකකින් පුළුවන්කමක් නැහැ. හෙද සේවයේ කෙනෙක් හදන්න මාස දෙක තුනකින් පුළුවන්කමක් නැහැ. විශේෂඥ වෛද්‍යවරයෙක් හදන්න අවුරුදු 3-4කින් පුළුවන්කමක් නැහැ. ඒ තත්ත්වයේ තුල අපි මුහුණ දෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි විශාල වශයෙන් අපේ වෛද්‍යවරු රට හැරලා යනවා. හෙද සේවයේ විශාල පිරිසක් රට හැරලා යනවා. හෙද සේවයේ ගත්තාම වාර්ෂිකව විශ්‍රාම යන සංඛ්‍යාවත්, වාර්ෂිකව පිටරණ යන සංඛ්‍යාවත් මේ දෙක එකට ගත්තාම, හෙද විද්‍යාලවලින් පිට වෙන සංඛ්‍යාවත් එක ගත්තාම ඉතා කුඩා සුළු අනුපාතයක් තමයි තිබෙන්නේ ඒ තත්ත්වයට මුහුණ දෙන්න. නමුත් වැඩි වෙන ජනගහනයත් එක්ක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කරන භෞතික සම්පත් වර්ධනයට ගොඩනැගිලි ඉදිකිරීම සහ නව යන්ත්‍ර සූත්‍රත් එක්ක ඒ අඩුව පිරිවහන්න තවම අපිට පුළුවන්කමක් නැහැ හෙද සේවයේ තත්ත්වයට. විශේෂයෙන්ම සංඛ්‍යාත්මකව ලබා ගන්න. ඒ නිසා සංඛ්‍යාත්මකව ගන්නා වූ හෙදසේවේ ප්‍රධාන වශයෙන්ම තිබිය යුතු ගුණාත්මක භාවය වර්ධනය කිරීමේදී සෞඛ්‍ය ශාස්ත්‍රයේ සියලු අංශවල වඩාත් වැදගත් වෙන්නේ වෛද්‍ය හිදිසා පරිපූර්ණක අතුරු වෛද්‍ය සේවා. මේ සියලු අංශ ගත් විට සංඛ්‍යාත්මක ආගයට වඩා ගුණාත්මක ආගයයි. අපේ රටේ අපි ගරු කරන්න ඕන වෛද්‍ය හිදි පරිපූර්ණක අතුරු වෛද්‍ය සේවා ඉතාමත්ම ඉහළ කැපවීමකින් සේවය කරන රටක්. ඒ නිසා තමයි අපිට හොඳ නමක් තිබෙන්නේ. ලෝකේ මොන රටකට ගියත්, ඒ වගේම ජාත්‍යන්තර සංවිධානයකට ගියත් ලංකාවේ ප්‍රධාන අංශ දෙකක් පිළිබඳව ඇගීමක් දෙනවා, වැඩි වටිනාකමක් දෙනවා, ගෞරවයක් තිබෙනවා. ඒ නිදහස් අධ්‍යාපනයේ සහ අපේ රටේ සෞඛ්‍ය සේවාවේ තිබෙන ගුණාත්මක භාවය ප්‍රමිතිය පිළිබඳව ඒ අනුව අපිට මේ තත්ත්වයන් තව තවත් වර්ධනය කර ගැනීමයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මම අද මේ ගරු සභාවේදී ආයාචනයක් කරනවා මේ රටේ විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍යවරු සහ හෙද සේවයේ සිටින සෑම කෙනෙකුටම මේ රටින් හැරදා යාම, විදේශවල සේවයට යෑම කරුණා කරලා හැකිතරම් රට සහ රටේ ජනතාව තමන්ගේ ඥාතීන් ඒ සියල්ල ගැන හිතලා හැකිතරම් අවම කරන්නයි කියන එක. ඒ වගේම තමයි ලෝකයේ පිටරටවල විදේශීන්හි ශ්‍රී ලාංකික වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු ඇතුළු 15,000කට වැඩිය සිටිනවා සේවය කරනවා. ඒ සියලු දෙනාට අපි ආරාධනා කරනවා අපේ රටට ඇවිල්ලා යම් කෙටි කාලයක් හෝ නැවත සේවය කරන්නටයි කියලා හිතන්. ඒ නිසා රට හැර යන පිරිසේ යම් පාලනයක් ඇති වුණොත්, ඒ තත්ත්වය අවම වුණොත්, ඒ වගේම පිටරට සිටින අති විශාල වෛද්‍යවරු සංඛ්‍යාව ශ්‍රී ලාංකිකයින් යම් ප්‍රමාණයක් හෝ මේ රටට ආපසු එන තත්ත්වයක් ඇති වුණොත්, අපි මේ දෙකම ගැන ඒ අයට අපේ අවශ්‍ය වගකීම් පිළිබඳව පැහැදිලි කරමින් යම් ආරාධනයක් කිරීම අවශ්‍යයි. මේ පිළිබඳව වැඩි අවබෝධයකින් කටයුතු කරන්නයි කියන එක. ඒක නිසා මේ සියලු අංශවලදී අපි වඩාත් සතුටු වෙන්නට ඕනේ අපේ සෞඛ්‍ය සේවාව පිළිබඳව. අපි බටහිර වෛද්‍ය විද්‍යාව තුළ අපි තිබෙන ගුණාත්මක භාවය සහ ප්‍රමිතිය වගේම අපේ දේශීය වෛද්‍ය විද්‍යාව ආයුර්වේදයේ පිළිබඳව තිබෙන පිළිගැනීම සහ ගුණාත්මක භාවය ඉතාමත්ම විශිෂ්ටයි. ඒ නිසා මේ කටයුතු වලදී අපි මේ සෑම කෙනෙකුටම අපේ ගෞරව ස්තුතිය පිරිනමන වගේම වර්තමාන සෞඛ්‍ය ඇමතිතුමා, රාජසේන ඇමතිතුමා, ඒ වගේම අමාත්‍යංශයේ ලේකම් ජයවික්‍රම මහත්මයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහේපාල මහත්මයා ඇතුළු ඒ ආයතනවල සේවය කරන අනෙකුත් අංශවල ප්‍රධානීන් ඒ සෑම කෙනෙකුටම මම විශේෂයෙන් ස්තුතියක් පිරිනමනවා. මේ නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරමින් ඒ කරන කැපකිරීම සහ ඒ සෑම කෙනෙක්ම මේ සඳහා කරන මඟ පෙන්වීම, ධෛර්යය, ඒ සියල්ල පිළිබඳව අපිට රටක් විදියට හොඳ අනාගතයක් ඇතුව ගොඩනැගෙන්නට නිරෝගිමත් ජනතාවක් මේ රටේ බිහි වෙන්න නිදහස් සෞඛ්‍ය සේවාව තව තවත් ශක්තිමත් කරමින් ඒ වගේම රාජ්‍ය නෝනාංශයේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ප්‍රමිතියට, ගුණාත්මක භාවයට, රජයේ පාලනයන්ට යටත්ව වඩා හොඳ සේවාවක් ඒ අංශවලින් ලබා දෙන්නත් රාජ්‍ය නෝනාංශවලටත් අවශ්‍ය වගකීම් සහ යුතුකම් පිළිබඳව වැඩි අවබෝධයක් ලබා දෙමින් රජයේ උපදෙස් සහ මඟ පෙන්වීම තුළ ඒ අංශ කටයුතු කිරීමටත් රාජ්‍ය නෝනාංශ වැඩි වගකීමක් අපි පවරමුයි කියන අදහස ඉදිරිපත් කරමින් සියලු දෙනාට ස්තුතිවන්ත වෙමි. මගේ කෙටි වචන ස්වල්පය අවසන් කරනවා.
ගරු ජනාධිපතිතුමනි, බෙහෙතුත් ගොඩක් ගණන් අඩු වෙලා දැන්. දැන් රාජිත ඇමතිතුමා ඉවත් කරන්න කියන බෙහෙත් මුල අඩු කරා කියලා. ඔනරබල් ඩග්ලස් සේවානන්ද, you have 14 minutes.
නන්රි ප්‍රදී සභානායකර අවර්ලේ, மண் விபவ ஜனாதிபதிகளுடைய அரசனுடைய கொள்கைகள் வேலைத்திட்டங்கள் தொடர்பிலும் எதிர்காலம் தொடர்பிலும் அரசனுடைய கொள்கையை முன்வைத்திருக்கின்றார். அதைத் தொடர்ந்து நானும் சில கருத்துக்களை முன்வைக்க விரும்புகின்றேன். வடக்கு மாகாணத்தை பொறுத்தவரையில் சாதிகளுக்கான பற்றாக்குறை அதிகமாக காணப்படும் நிலையில் உயர்தரத்தில் விஞ்ஞான பாடங்களில் சித்தியடைவோர் குறைந்து வரும் காரணத்தால் கல்வி பொதுத்தராதர சாதாரண தர பரீட்சையில் விஞ்ஞானமும் கட்டாய பாடம் என்பதால் உயர்தரத்தில் ஏதாவது பாடங்களில் சிரமச்சித்தி பெறுகின்றவர்களுக்கு சாதியர் பயிற்சிகளை வழங்குவதற்கு ஏற்ற வகையில் ஒரு கொள்கை திட்டம் ஒன்றை வகுக்கக்கூடிய சாத்திய பாடுகள் தொடர்பில் ஆராய்ந்து பார்க்குமாறும், அத்துடன் தனியார் துறை சாதியர் பணிகளில் ஈடுபட்டிருப்போர் அரச சாதிகளுக்கான பரீட்சைகளில் தோற்றக்கூடிய வாய்ப்புகள் ஏற்படுத்தி அதில் சித்தியடைவோருக்கு அரச மருத்துவமனைகளில் நியமனங்களை வழங்குவதற்குரிய வாய்ப்புகள் குறித்தும் ஆராய்ந்து பார்க்குமாறும் கேட்டுக்கொள்கின்றேன். தாதியர்கள், மருந்தகர்கள், ஆய்வுகூடம் மற்றும் இயன்முறை மருத்துவ கற்கைகள் என்பவை தற்போது பேராதனை பல்கலைக்கழகத்தில் தனியான பிரிவாக செயற்பட்டு வருகின்ற நிலையில், யாழ்ப்பாண பல்கலைக்கழகத்தில் அது மருத்துவ பீடத்தின் கீழேயே இன்னமும் மேற்கொள்ளப்பட்டு வருகின்றது. எனவே இதனையும் தனியான ஒரு துறையாக ஏற்படுத்துவதற்கு முயற்சிகள் எடுக்கும்படியும், யாழ்ப்பாண வைத்தியசாலையில் சிறுவர்களுக்கான தனிப்பிரிவு அமைப்பதில் கௌரவ அமைச்சர் டாக்டர் ராஜித சனிவரட்ன அவர்கள் காட்டி வருகின்ற அக்கறையை நான் வரவேற்கின்ற அதே நேரம், வடக்கு மாகாணத்திற்கான தனியானதொரு சிறுவர்களுக்கான மருத்துவமனையை அமைப்பதற்கான முயற்சிகளை மேற்கொள்ளும்படியும், அதே நேரம் தற்போது நமது நாட்டில் 60 வயதுக்கு மேற்பட்ட வயோதிபர்களின் தொகையானது 112% இருப்பதாகவும், இது 2020 ஆம் ஆண்டளவில் 20% அதிகரிக்கும் எனவும் எதிர்பார்க்கப்படுகின்றது. இவ்வாறான நிலையில் இந்த வயோதிப பிராயத்தை உடையவர்கள் பல்வேறு வகையிலான நோய்களுக்கு ஆட்படக்கூடும் என்பதால் அதற்கு பாரிய நிதி ஒதுக்கீடுகளை மேற்கொள்ள வேண்டி ஏற்படுவதுடன் அதற்கென விசேட கவனம் செலுத்த வேண்டிய நிலையும் ஏற்படுகின்றது. எனவே தற்போது சிறுவர்களுக்கென தனியான பிரிவுகள் மருத்துவமனைகளில் ஏற்படுத்துவதைப் போல் வயோதிபர்களுக்கெனவும் தனியான பிரிவுகள் ஏற்படுத்துவதற்கும், நாட்டில் வயோதிபர்களுக்கென தனியானதொரு மருத்துவமனையை அமைப்பதற்கும், 75 வயதுக்கு மேற்பட்டோர்கள் தொடர்பில் விசேட கண்காணிப்புகளை மேற்கொள்வதற்கும் நடவடிக்கை மேற்கொள்ளும்படியும், தற்போது யாழ்ப்பாணத்தில் தள்ளிப்பளை பகுதியில் செயல்பட்டு வருகின்ற புற்றுநோய் மருத்துவமனையானது போதிய வளப்பற்றாக்குறை மற்றும் போதிய பராமரிப்புகள் என்று காணப்படுவதால் அதை மகரகம புற்றுநோய் மருத்துவமனையை போன்று மத்திய அரசின் கீழ் கொண்டு வந்து அதற்கு போதிய வசதிகளை ஏற்படுத்தி கொடுக்குமாறும் கௌரவ சுகாதார அமைச்சர் டாக்டர் ராஜித சனிவரட்ன அவர்களிடம் கேட்டுக்கொள்கின்றேன். அதே நேரம் புகையிலை உற்பத்திகள் கட்டுப்பாடு தொடர்பில் மேன்மதங்கிய ஜனாதிபதி அவர்களும் கௌரவ சுகாதார அமைச்சர் அவர்களும் எடுத்து வரும் நடவடிக்கைகள் தொடர்பில் பாராட்டுதல்களை தெரிவித்துக் கொள்வதுடன், சீனி, உப்பு மற்றும் கொழுப்பு போன்றவை தொடர்பில் பாராட்டத்தக்க முயற்சிகள் மேற்கொள்ளப்பட்டு வருகின்றன. எனினும் இவை தொடர்பில் மேலும் வலுமிக்கதான பிரச்சார நடவடிக்கைகளை மேற்கொள்ளும்படியும், பொதுவாக தேநீர் கடைகளில் தேநீர் வழங்கும் போது சீனியை தேநீரில் கலந்து வழங்கும் ஏற்பாடுகளுக்கு பதிலாக சீனியை புறம்பாக வழங்கக்கூடிய வாய்ப்புகளை கட்டாயப்படுத்துமாறும், இவ்வாறான செயல்பாடுகளை செயலூக்கம் மிக்கதாக மேற்கொள்ளுமாறும் கேட்டுக்கொள்கின்றேன். அதே நேரம் வெளிநாடுகளில் மருத்துவத்துறை படிப்புகளை மேற்கொண்டு இலங்கைக்கு திரும்புகின்றவர்களுக்கு இலங்கை மருத்துவ சங்கத்தின் மூலமாக நடத்தப்படுகின்ற பரீட்சையில் தோற்றுவதற்காக அம்மாணவர்களை பல்கலைக்கழகங்களுக்கு உட்படுத்துகின்ற நிலையில், ஏற்கனவே நமது நாட்டில் நடைமுறையில் இருந்த அம்மாணவர்களின் விருப்பங்களை அறிந்து அவர்களுக்கு பொருத்தமான பல்கலைக்கழகங்களுக்கு அவர்களை உட்படுத்துகின்ற நடைமுறையை தற்போது பின்பற்றப்படுவதில்லை என கூறப்படுகின்றது. இந்த நிலையில் இறுதியாக இவ்வாறு ருகுணு பல்கலைக்கழகம் சென்று 69 மாணவர்களில் 6 பேர் மாத்திரமே சித்தி அடைந்ததாக கூறப்படுகின்றது. குறிப்பாக ருகுணு பல்கலைக்கழகத்தில் கற்கச் செல்கின்ற தமிழ் மொழி மூலமான மாணவர்களுக்கு மொழிபெயர்ப்புகள் இடம்பெறுவதில்லை என்றும், அதே நேரம் யாழ் பல்கலைக்கழகத்தில் கற்கும் சிங்கள மொழி மூலமான மாணவர்களுக்கு மொழிபெயர்ப்புகள் இடம்பெற்று வருவதாகவும் கூறப்படுகின்றது. எனவே கௌரவ அமைச்சர் அவர்கள் இது தொடர்பில் ஆராய்ந்து உரிய நடவடிக்கைகள் மேற்கொள்ள வேண்டும் எனவும் கேட்டுக் கொள்கின்றேன். அதே நேரம் யாழ்ப்பாணத்தில் அரச மருந்தாக்கட் கூட்டு ஸ்தாபனத்தின் ஒசுசல விற்பனை நிலையத்தை நாம் ஏற்கனவே நிறுவியுள்ள நிலையில், அதற்குரிய இடவசதி கிடைக்காத காரணத்தினால் அது தற்போது யாழ் போதனா வைத்தியசாலைக்கு அண்டிய போதில் அமைய இல்லாதன் காரணமாக அதன் விற்பனையில் வீழ்ச்சி ஏற்பட்டு வருவதாக கூறப்படுகின்றது. நமது மக்களுக்கு மலிவான விலைகளிலும் இலகுவாக மருந்து வகைகளை பெற்றுக் கொள்வதற்கு வசதியாக இந்த நிறுவனத்தை யாழ் போதனா வைத்தியசாலை வளாகத்தினுள் நிறுவுவதற்கு நடவடிக்கை எடுத்து உதவுமாறும், மேலும் பல யாழ்ப்பாணத்தை பொறுத்தவரையில் தீவக பகுதியில் மக்களின் நன்மை கருதி தற்போது வேலனையில் அமைந்துள்ள பிரதேச வைத்தியசாலைக்கு மேலும் பல வசதிகளை மேற்கொண்டு அதனை தள வைத்தியசாலையாக தரம் உயர்த்துவதற்கு நடவடிக்கை எடுத்து உதவுமாறும் கேட்டுக் கொள்கின்றேன். அத்துடன் தற்போது இலவச ஆம்புலன்ஸ் சேவைகள் தென் மற்றும் வடமேல் மாகாணங்களில் மேற்கொள்ளப்பட்டு வருகின்ற நிலையில், பொதுமக்களுக்கு அது தொடர்பான அறிவுறுத்தல்கள் போதிய அளவில் மேற்கொள்ளப்பட வேண்டும் என்றும், வீதி விபத்துகள் ஏற்படுகின்ற நிலையில் விபத்துக்கு உட்படுகின்ற நபரை உடனடியாக மருத்துவ சிகிச்சைக்கு உட்படுத்தும் வகையில் பொதுமக்களின் பங்களிப்புகள் இன்மையானது பொதுவாக காணக்கூடியதாக உள்ளது. சட்டத்திற்கு முன்னால் தாங்கள் நிற்க வேண்டிய சூழல் ஏற்படும் என்ற அச்சம் காரணமாக அவ்வாறான மனிதாபிமான உதவிகளை மேற்கொள்ளும் அவரும் முன்வராத நிலையில் காணப்படுகின்றது. எனவே இது தொடர்பில் சட்டம் மற்றும் ஒழுங்கு தொடர்பான அம்சங்களுடன் அமைச்சருடன் கலந்துரையாடி விபத்துகளுக்கு உட்படுகின்ற நபரை உடனடியாக அங்கு கூடுவோரால் உரிய மருத்துவ சிகிச்சைக்கு உட்படுத்தும் முகமாக ஒரு ஏற்பாட்டினை மேற்கொள்ளுமாறும், அது தொடர்பில் பொதுமக்களுக்கு விழிப்புணர்வுகளை ஏற்படுத்துமாறும் நடவடிக்கை எடுக்குமாறும் கேட்டுக்கொள்கின்றேன். வடமாகாணம் உட்பட பல மாவட்டங்களில் போசாக்கு வழங்கும் திட்டத்தை அரசும் ஏனைய அரசு சார்பற்ற சில நிறுவனங்களும் மேற்கொண்டு வருகின்ற போதிலும், அது குறித்த விழிப்பூட்டல்களை இன்னும் இன்மை காரணமாக மக்களால் அதனை பயன்படுத்த இயலாத நிலை காணப்படுவதால் அது தொடர்பாக உரிய விழிப்பூட்டல் மக்களுக்கு ஏற்படுத்த நடவடிக்கை எடுக்குமாறும் கேட்டுக் கொள்கின்றேன். சுதேச மருத்துவத்துறையை பொறுத்தமட்டில் தற்போது வடமாகாணத்தில் கல்மடு நகர் பகுதியில் 100 ஏக்கர் காணியில் மூலிகை செய்கைகள் மேற்கொள்ளப்பட்டு வரும் நிலையில் அப்பகுதியில் சித்த மருத்துவ வகையை தயாரிக்கின்ற தொழிற்சாலை நிறுவப்பட உள்ளதாகவும் அறிய முடிகின்றது. அதே நேரம் இவ்வாறான மூலிகை தோட்டங்களை பரந்த அளவில் மேற்கொள்வதற்கும் குறிப்பிட்ட சில மூலிகை வகைகளை வீடுகள் தோறும் வளர்ப்பதற்கான நடவடிக்கைகளை விழிப்புணர்வுகளை மேற்கொள்ளும்படியும் நடவடிக்கை எடுக்குமாறும் கேட்டுக்கொள்கின்றேன். சுதேச மருத்துவத்துறையில் ஆயுர்வேத ஜுனானி மற்றும் சித்த வைத்தியர்களுக்கிடையில் பேணப்படும் வீதாசார முறையால் தாம் பாதிக்கப்பட்டுள்ளதாகவும் சித்த மருத்துவர்கள் தெரிவிக்கின்றனர். ஒவ்வொரு மாகாணங்களிலும் உள்ள சனத்தொகை வீதாசாரத்திற்கு ஏற்ப ஆயுர்வேத ஜுனானி மற்றும் சித்த மருத்துவர் கட்டிடங்களை நிரப்ப வேண்டும். நன்றி.
தேங்க்யூ. காயத்துக்கு எஸ் யூ கேன் டேபிள் ஹனரபிள் டாக்டர் ஹர்ஷாரி சில்வா.
சபாபதிமணி, பூமி ஸ்தூதி. මේ අවස්ථාව ලබා දෙන සම්බන්ධයෙන්
ගරු සෞඛ්‍යවතුමා
10 seconds excuse me honorable member Mr. Douglas Devananda, now you said about serving tea separate with sugar separately. Actually we have already sent the instructions and most of the boutiques are now following that. We have checked it. Second thing, actually we are the Ususala, we are going to relocate inside the Jaffna hospital premises.
Honorable Harshadi Sutu.
බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි. අද ඉස්සලම ගරු ජනාධිපතිතුමාත් ඉන්න තැන මේ වචන කීපය කතා කරන්න පුළුවන් වීම ගැන සන්තෝෂ වෙනවා. එතුමනත් ගරු අගමැතිතුමාටත් ගරු රාජසේනාරත්න අමැතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා. මේ ලංකාවේ අද වෙනකොට බස්නාහිර පළාතේ ලක්ෂ 58කටත් දකුණු පළාතේ ලක්ෂ 24කටත් අපිට හැකි වෙලා තියෙනවා විනාඩි 11 මාරක් තුල හදිසි වෛද්‍ය තාක්ෂණ නිලධාරියෙක් සමග සම්පූර්ණ උපාංග සහිත ගිලන් රට සේවාවක් හදිසි අවස්ථාවකදී ලබා දෙන්න. අද ගරු සභාපතිතුමනි, පළවෙනි පාරට සියලුම දුරකථන ජාල හරහා මෙන්න මේ ටෙක්ස්ට් මැසේජ් එක එවලා තියෙනවා. මට තියෙන ඩයලොග් ටෙලිෆෝන් එකක්, ඒකේ තියෙනවා ඉංග්‍රීසියෙන් අද එවලා තියෙන, හෙට වෙනකොට සිංහලෙන් එවන්න බලාපොරොත්තු වෙනවා. Dial 1990 in any medical emergency to call for an emergency response ambulance. This is a free 24-hour service from the Ministry of Health. Please save this number kiyala. Etandi apita Indiyave rajayen labunu dollar 7.56 ka pradanayak nayak nemei pradanayak karaha apita puluwan vela tiyenawa ලංකාවේ ඒ මම කලින් කියපු පළාත් දෙකට මේ ගිලන් රථ සේවාව ලබා දෙන්න. අද පාරේ වාහන හැප්පෙන එක තමයි වාහන හැප්පෙන එක නිසා තමයි වැඩිපුරම අනතුරු සිද්ධ වෙලා පුද්ගලයන්ව ඉස්පිරිතාලවලට ගෙන යන්න සිද්ධ වෙන්නේ. දැන් මම ඊයේ සමා වෙන සිකුරාදා දත්ත ඔබතුමාට ඉදිරිපත් කරන්න කැමති. සිකුරාදා දවසේ ඇතුළත අපේ ගිලන් රථ 99 පාරක් හදිසි අවස්ථාවලට යවලා තියෙනවා. ඒ 99 පාර සාමාන්‍යයක් හැටියට විනාඩි 12.5ක කාලයකින් ඒ අනතුරු වලට හදිසි අවස්ථාවල් වලට මේ ගිරන් රථය සහ ඒ හදිසි වෛද්‍ය තාක්ෂණ නිලධාරීන් පැමිණලා තියෙනවා. උදාහරණයක් හැටියට මම කියන්නම්, රජයේ ඉස්පිරිතාල වලට 1-99 වෙනකන් කියවන්න බෑ. මම එහෙම මෙහෙම 2-3ක් කියවන්නම්. කළුතර vehicle accident, නාගොඩ hospital, response time 7 minutes. බණ්ඩාරගම bleeding injuries, පානදුරු hospital 14 minutes. ඊළඟට තියෙනවා නවගමුව chest pain, මුල්ලේරියා hospital 6 minutes. ඊළඟට තියෙනවා බදුරෙලිය fainting, බදුරෙලිය hospital 3 minutes. ඊළඟට තියෙනවා අලුත්ගම fainting, නල් 7 minutes. ඊළඟට යනාදී වශයෙන් නොයෙකුත් accident, vehicle accident. යනාදී වශයෙන් අපිට මේ හදිසි අවස්ථාවලදී ප්‍රතිකාර ලබා දෙන්න හැකියාවක් ලැබිලා තියෙනවා. මම මේ සියලු දත්ත මේ පාර්ලිමේන්තුවේ සභාගත කරන්න කැමතියි. මොකද අපි මේ සේවාව පටන් ගත්ත අවස්ථාවේදී නොයෙකුත් කට්ටිය නොයෙකුත් විදියට විවේචන එල්ල කරා. ඉන්දියාවෙන් කට්ටිය ගේනවා කියලා කිව්වා. නමුත් මම කැමතියි ඔබතුමා මේ පාර්ලිමේන්තු ගරු සභාවට දන්වන්න, අද වෙනකොට අපේ කාර්ය මණ්ඩලයේ 1.99.0 සුවසරිය කාර්ය මණ්ඩලයේ 453 දෙනෙක්ට අලුත් රැකියා ලැබිලා තියෙනවා. ඒ 453 දෙනාගෙන් 224ක් රියදුරු රැකියා සහ 229ක් අර මම කියපු පූර්ව හදිසි වෛද්‍ය තාක්ෂණ නිලධාරීන් හැටියට තමයි ලැබිලා තියෙන්නේ. එතකොට මේ සේවාව මේ රස්සාව ලැබුණු 453 දෙනාගෙන් ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා 453 දෙනෙක්. ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා 453. සිංහල ඉන්නවා, දෙමළ ඉන්නවා, මුස්ලිම් ඉන්නවා. මේ සියලු ශ්‍රී ලාංකිකයන්ට තමයි මේ රැකියාව ලැබිලා තියෙන්නේ. ඊළඟට අපි මොන ආකාරයේ හදිසි අනතුරු වලටද මේ ගිලන් රථය හරහා සේවාවන් ලබා දෙන්නේ කියලා බැලුවොත් වැඩිම ප්‍රතිශතයක් තියෙන්නේ ගරු සභාපතිතුමනි මේ vehicle accident, vehicular trauma. ඊළඟට තියෙනවා respiratory disease. ඊළඟට තියෙනවා මේ cardiovascular. ඒ කියන්නේ මේ අපේට මේ දැන් දකුණු පළාතේ හෝ බස්නාහිර පළාතේ පපි අමාරුවක් හැදුනොත්, එහෙමත් නැත්නම් මේ ගහකින් වැටලා ප්‍රශ්නයක් ඇති වුණොත්, එහෙමත් නැත්නම් වාහනයක හැප්පුණොත් අපිට පුළුවන් වෙනවා 1.99.0 කතා කරලා මේ විනාඩි 11 මාරක විතර කාලයකදී මේ ගිලන් රථ සේවාව ලබා ගන්න. අවසාන වශයෙන් කියන්න කැමති ගරු නියෝජ කතානායකතුමනි, අපි ඉන්දියානු රජයට මේ ප්‍රදානය පිළිබඳව අපේ ස්තුතිය පිරිනමනවා. අපිට දැනට ඇම්බියුලන්ස් 88ක් තියෙනවා. නමුත් තව ඇම්බියුලන්ස් 209ක් අපිට අවශ්‍ය වෙනවා. අපිට මේ පළාත් දෙකට විතරක් මේක දීලා මදි. අපිට තව පළාත් 7ක් තියෙනවා. මේ පළාත් 7ටම අපේ පුරවැසියෝ සියලුම දෙනාට මේ හදිසි ගිලන් රථ සේවාව ලබා දෙන්න ඕනේ. මේක නැවතත් කියන්න ඕනේ, මේක කිසිම ගෙවීමක් කරන්න අවස්ථාවයක් නැහැ. මේක ෆ්‍රී ඇම්බියුලන්ස් සර්විස් එකක්. අපේ රජයෙන් 7-5ක්වත් මේකට වියදම් වෙලත් නැහැ. නමුත් අපි මේක අනිත් පළාත් 7ට ගෙනියන්න අපිට තව ඩොලර් මිලියන 8ක් අවශ්‍ය වෙනවා. ඊළඟට ඇම්බියුලන්ස් 300ම මේ රටවටේ දුවන අවස්ථාවේදී අපිට එදිනදා වියදම් සඳහා ඩොලර් මිලියන 17ක් අවුරුද්දට අවශ්‍ය වෙනවා. ඒක මේ රජය හරහා සහ ඉන්දියාවේ අනුග්‍රහය හරහා ලබා ගන්න පුළුවන් වේවි බලාපොරොත්තු වෙමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.
ගරු සිසිර ජයකොඩි මැතිතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අද අපේ රටේ අතිශය වැදගත් වැය ශීර්ෂ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපේ රාජසේනරත්න ඇමතිතුමා අපිට ආරංචි වුණා පහුගිය දවස්වල හෘදයාබාධයක් වැළඳුණා කියලා. අපි සතුටු වෙන එතුමා නිරෝගී භාවය ලබලා තියෙන එක. හැබැයි සාමාන්‍ය පුද්ගලයෙකුට හෘදයාබාධයක රෝග ලක්ෂණ පහළ වුණොත් අපි මොකද කරන්නේ? පළමුවෙන්ම අපි වෛද්‍ය විශේෂඥවරයෙක් ගාවට යනවා. විශේෂඥ වෛද්‍යවරයෙක් ගාවට යනවා. චැනල් කරනකොට වැඩ් බද්දත් එක්ක තමයි විශේෂඥ වෛද්‍ය ගාස්තුව එකතු වෙන්නේ. එතරම හෘදයාබාධය ඩබල් වෙනවා. ඊළඟට වෛද්‍යවරයා රෝග පරීක්ෂණයක් කරන්න නිර්දේශ කරනවා. සියලු රසායනික පර්යේෂණ ගාස්තු සඳහා වැඩබදු එකතු කරනවා. මෙන්න නිදහස් සෞඛ්‍ය සේවය. නිදහස් සෞඛ්‍ය සේවයට සහනයක් හදිසි තැනත්තෙක් මුදල් ගෙවල් හරි ඉස්පිරිතාලකින් ඒ කටයුත්ත නොකර රෝගියෙක් වෙන පෞද්ගලික තැනකින් තමුන්ගේ රෝගය අවධානමත් එක්ක ප්‍රතිකර්ම ලබා ගන්නවා නම් ඒක සහනයක්. රටට සහනයක්. රටේ මුදල් වැයවීම අඩුයි. නමුත් ඒ තරත්තගෙන් තමයි මේ බද්ද අය කරන්නේ. මේ හෘද රෝගියාගෙන්. දැන් ශල්‍ය කර්මයට ලක් කරනවා. රුපියල් ලක්ෂ පොලිමේ ඉඳලා ශල්‍ය කර්මයක් කරන්න වුණොත් මාස 6-7ක් යනවා. හෘදයාබාධේ මියනවා. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ල මෙතනිය දන්නවා. ලක්ෂ 10ක හෘද සත්කමක් කළොත් 150,000ක් ගන්නවා. ඉතින් හෘදයාබාධ වැළඳිච්ච හෘද රෝගියා ශල්‍ය කර්ම කරද්දී මරණ භීතියවත් දෙවියන් සිහි කර ගැනීමවත් මෛත්‍රියවත් නෙමේ වඩන්නේ මේ වැඩබද්දර සාප කරන එක. ඒක තමයි මේ රටේ සෞඛ්‍ය ශේෂයේ යථාර්ථය. දැන් යාළුවෝ ටික එනවා බලන්න හෘදයාබාධයක් වැළඳුනහම බෙහෙත් ටික බෙහෙත් ද්‍රව්‍ය ටික ගන්න ඒගොල්ලෝ උදව් කරනවා. හැබැයි රට පුරා මහා ආන්දෝලනයක් තියෙනවා. ඔන්න ඖෂධ මිල අඩු වෙලා බෙහෙත් මිල අඩු වෙලා කියලා දැන් මේ මැරෙන්න යනවා. මේ සභාවේ මැරෙන්න ගියා. බෙහෙත් මිල අඩු වෙලා කියලා. මේද යථාර්ථය. බෙහෙත් මිල අඩු කළ හැකි තවත් මේ කරන බෙහෙත් මිල අඩු කළා කියලා ප්‍රචාරයට වියදම් කරන මුදලින් ගරු ඇමතුමිය නියජ කතානායකතුමනි අතිවිශාල මුදලක් හැමදාම රූපවාහිනී නාලිකාවල පෞද්ගලික මාධ්‍යවල රජයේ මාධ්‍යවල හැම තැනම දැන් යන්නේ බෙහෙත් මිල අඩු කළා බෙහෙත් මිල අඩු කළා. අනේ අහිංසක අම්ම කෙනෙක් මට කියනවා ඉස්සර රුපියල් 800ක් දුන්නලු මහත්තයෙක් ඇවිල්ලා බෙහෙත් ගන්න කියලා. දැන් අහනවලු බෙහෙත් මිල අඩු වෙලා නේද අම්මේ කියලා. ප්‍රචාරයේ වැඩි. අපි අහනවා මේ බෙහෙත් ද්‍රව්‍ය මිල අඩු කිරීමේ ඒ සඳහා වියදම් කරන මුදල ගැන මම මේ කියන්නේ ගරු ඇමතුමිනේ කෝටි 10ක්
ගෞරවතුමා ඒ කියන්නේ මේ නැත්තම් අර මිනිස්සු ජනතාව දන්නේ නැත්තම් කියන එක තමයි තුමේ
කියන්නේ. එහෙමයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අත්ත වශයෙන්ම මේ අඩු වෙලා තියෙන්නේ සුවිශේෂ පුද්ගලයන් භාවිතා කරන ඖෂධ. විශේෂයෙන්ම මම අඩු වෙලා තියෙන දේවල් පිළිබඳව මම පිළිගන්නවා. යම් යම් දේවල් අඩු වෙලා තියෙනවා. නමුත් මේ රටේ ඉහළම ගරු ඇමතුමයි කතාවෙන් කිව්වා ඉහළම පන්තිය භාවිතා කරන ඖෂධ තියෙනවා. පහළම මිලට භාවිතා වෙන ඖෂධ තියෙනවා. ඒ වායේ මැදි තත්ත්වයේ මිල තමයි මේ පාලනයට ලක් කරලා තියෙන්නේ. ඉතින් බොහෝ සාමාන්‍ය මිනිස්සු දුප්පත් මිනිස්සු පාවිච්චි කරපු ඖෂධවල එසේ මිල අඩුවීමක් වෙලා නැහැ. යථාර්ථය ඒකයි. හැබැයි මම කියනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඩොලරය දවසින් දවස වැඩි වෙනකොට මේ යථාර්ථයෙන් පිටපයින්න බෑ. ඩොලරය දවසින් දවස වැඩි වන විට පිටරටින් ගේන බෙහෙත් ද්‍රව්‍ය වල මිල අඩු වෙනවද නැද්ද? ඕකට සෞඛ්‍ය ගැනවත් ආර්ථික විද්‍යාව ගැනවත් දැනගන්න අවශ්‍ය නැහැ.
ඔව් රාජ්‍ය ඇමතුමිය
මම මේ රටේ මහජනයා විනියෙන් පෙනී සිටින ගරු ඇමතුමිය මම මේ රටේ මහජනයාගේ ප්‍රශ්න කතා කරන්නේ. ඔබතුමිය වෙලාව කියන්න මම මේ රටේ මහජනයාගේ ප්‍රශ්න කියන්නේ. මහජනයා මුහුණ දෙන ගැටළු මම මේ කියන්නේ. යථාර්ථය එක තමයි මේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ යථාර්ථය. ඒ යථාර්ථය වහන්න යන්න එපා. ඩොලර් එක වැඩි වෙනකොට බෙහෙත් මිල වැඩි වෙනවා. ඒක පිළිගන්න බැරි කොහොමද?
එහෙමනම් ඒ ජනතාව කියලා ඉස්පිතාල කියලා බෙහෙත් ගන්න අපි නොමිල දෙන්නේ ඉස්පිතාලේ. ඒ කඩේට ඔය ෆාමසි යන්නේ. ජනතාවට කියන්නේ ඉස්පිතාලේ යන්න කියලා. අපි නිකන් නොමිල දෙන්නව බඩු.
හොඳමයි. ඔබතුමා දන්නවා රජයේ ඉස්පිරිතාල වලටත් විශේෂයෙන්ම අපේ රටේ සෞඛ්‍ය ශේෂ්‍රයටත් වෙමින් යන කල දසාව මොකද්ද කියලා අපි දන්නවා. ඉදිරි දශකයේ වෙන විට
අපි අපි සතුරු වෙනවා අපි රටක් විදියට සෞඛ්‍ය ශේෂය ලබලා තියෙන ජයග්‍රහණ ගැන මගේ තර්කය වෙන්නේ දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ රටේ ඖෂධ නිෂ්පාදන සම්බන්ධයෙන් රත්මලානේ පිහිටි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව තියෙනවා මේ සංස්ථාව තමයි ඊටාම හොඳ බෙහෙත් නිපදවලා අපේ වෛද්‍ය මධ්‍යස්ථානවලට ලබා දෙන්නේ මේ වර්තමාන මේ ආයතනයේ සභාපතිවරයා පත් වුණාට පස්සේ ඉන්දියාවේ ටිල් කියන පෞද්ගලික බෙහෙත් හදන කම්පැනියත් එක්ක ගිවිසුමකට ඇවිල්ලා තියෙනවා. එම කම්පැනියෙන් ඖෂධ මිලදී අරගෙන ඒ කියන්නේ ආනයනය කරලා මම මේ වක්කීමෙන් කියන්නේ FCMC කියලා ලේබල් කරලා වෛද්‍ය සෙපෙන් දෙපාර්තමේන්තුවට යවනවා. අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් නිමල් සිරිපාල සිල්ලම ඇත්තුමත් සෞඛ්‍ය ඇමතුමා වෙලා ඉන්න කාලේ මේ රජයේ ඖෂධ නිෂ්පාදන සංස්ථාවට දුන්න බලයක් ටෙන්ඩර් පටිපාටියකින් තොරව ඖෂධ රජයට සපයන්න මේ ඉන්දියානු කම්පැනිය මේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමා මේවා දන්නේ නැතිව ඇති මේ ඉන්දියානු කම්පැනියත් එක්ක ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපතිතුමා කිව්සුමකට එළඹිලා මේ කටයුත්තට උදව් කරපු නැති මිලදී ගැනීම සාමාන්‍ය අධිකාරීවරයාව ගෙදර යන්න සිද්ධ වෙනවා මෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශ තත්ත්වේ ගෙදර යන්න සිද්ධ වෙනවා මෙන්න මාපියාව කවුද මේ ටිල් සමාගමේ ගන්දුණු කාර්යෝ ඉන්දියානු කම්පැනි වල සමග එකතුලා මෙහෙට බෙහෙත් ගෙන්නන කවුද දේශීය නියෝජිතය කියලා කියන්නේ මම පුද්ගලිකව කිසිම කෙනෙකුට අපහාස කරන්න ලෑස්ති නැහැ මේ ගරු සභාවේ හැබැයි අපිට අවශ්‍යයි මේ රටක් විදියට එහෙනම් ඒකාධිකාරී බලය ඉන්දියානු සමාගමකට පවරමින් රජයේ ඖෂධ නිෂ්පාදන සමාගම ලේබලේ ගහලා අද විවිධ පුද්ගලයන්ගේ ජාවාරන් ක්‍රියාත්මක වෙන බව ඉතාම ඕනකමින් කියන්න ඕනේ. එනිසා ටෙන්ඩර් පටිපාටියෙන් තොරව තමයි මේවා කටයුතු කරන්නේ. එනිසා අඩු මිලට තරගකාරීව වෙනත් දේශීය නිෂ්පාදකීන්ට සපයන්න බෑ එක පැත්තකින්. ඒ වගේම ආනයනය කිරීමේ ගැටලුවන්ට මුහුණ දෙනවා. ටෙන්ඩර් පටිපාටියෙන් තොරව මේ සිද්ධ වෙන්නේ. ඒ නිසා අද වෙනකොට මේ රජයේ ඖෂධ නීතිගත සංස්ථාව අපේ රටේ බෙහෙත් සපයන මහා පරිමාණ මුදල් ප්‍රමාණයක් ඉන්දියානු සමාගම් එක්ක විශේෂයෙන් ප්‍රශ්නයක් තියෙනවා මේවායේ ඖෂධීය ගුණාත්මක භාවය පිළිබඳව මම වෛද්‍යවරයෙක් නෙමෙයි හැබැයි වෛද්‍යවරුන් දන්නවා ගුණාත්මක භාවය පිළිබඳව ඉන්දියාවේ පේමන්ට් වල කොටවල තියාගෙනත් බෙහෙත් අතර බව ඔබතුමිය දන්නවා අත්දැකීමෙන් ඒ නිසා අද වෙනකොට ඉන්දියානු සමාගම් වලින් බෙහෙත් මිලදී ගැනීමේ ව්‍යාපාරය දක්වාමද මේ කටයුතු සිද්ධ වෙනවා ගරු ඇමතුමනි. ඒ නිසා එක පැත්තකින් ඩොලරේ මිල වැඩි වෙනවා.
ඒ ඉන්දියාවට ගිහලා තියෙන්නේ මොකද දන්නවද මේක ජයිකා ප්‍රොජෙක්ට් එකෙන් අපිට නිෂ්පාදන නීතිගත සංස්ථාව හදන්නට සම්පූර්ණ මුදල් දීලා තියෙනවා. ඒක හදනකොට අර පළවෙනි වින් එක කැඩෙනව කොටසක්. එතකොට මෙහෙ සමාගමකට ඔක දුන්නොත් හදන්නට ඔවුන් ඊට පස්සේ කරන්නේ දිගටම හදනවා. ඒ බෙහෙත් දෙක. ඒකින්ද තමයි ඉන්දියාවට ගිහිල්ලා හදලා මෙහාට ගේන්නේ. එතකොට ඒගොල්ලන්ට මෙහාට එවන්න විදියක් නැහැ. ඒ හේතුවත හිඳ තමයි පිටරට ගිහිල්ලා හදන්නේ. මොකද තව මාස 6ක් යනකොට ඒ බිල්ලිම හැදුවට පස්සේ අපි හදනවා මෙතනම මේ ඖෂධ ටික.
හොඳමයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබතුමාලා භාවිතා කරන්නේ ටෙන්ඩර් පටිපාටියකින් තොරව පසුගිය කාල පරිච්ඡේදය තුළ ඖෂධ සැපයීම පිළිබඳව තිබ ඒකාධිකාරී රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සතු බලය තමයි මේ භාවිතා කරන්නේ. මේ වෙනකොට භාවිතා කරන්නේ ඒ බලය. ඒකයි මගේ චෝදනාව. ඒ නිසා හොඳමයි. ඉතින් පෞද්ගලික ඉන්දියානු පෞද්ගලික සමාගමක් එක්ක එකතු වෙලා අද මේ සිද්ධ කරන්නේ රජය විසින් ලබා දුන්න බලය. ඒක අපි පිළිගමු. ඔබතුමා කතාවල හේතු ගැන්නන්නේ එයයි. ඉතින් කොහොමද ඔබතුමා උත්සාහ දරනවා ඖෂධ මිල අඩු කරන්න හැබැයි දේශීය නිෂ්පාදන ඖෂධ දේශීය නිෂ්පාදන කර්මාන්තය එකපැත්තෙන් කඩා වැටෙනවා. ඒ වගේම ඉතා උසස් තත්ත්වයේ ඖෂධ අපේ රටට එන එක ක්‍රමානුකූලව නවතිනවා. මම උසස් සමාගම වල පැත්ත අරන් කතා කරන්නේ නැහැ. හැබැයි අපි දන්නවා මේ රටේ ඉතා උසස් තත්ත්වයේ ඉතා හොඳ තත්ත්වයේ ගෙනාපු ඖෂධ සමාගම් ඉවත් වෙලා යනවා. විශේෂයෙන් පිළිකා රෝගයේ සම්බන්ධයෙන් රොච් කියන සමාගම ඉවත් වෙලා ගියා. මම දන්නේ නැහැ, මම ඒක ගැන කතා කරන්න යන්නේ නැහැ. හැබැයි අපේ රටේ ඖෂධ පිළිබඳව ප්‍රමිතිය පිළිබඳව ගරු ඇමතුමනි අපිට තක්සේරුවක් කරන්න බෑ. අපි වෛද්‍ය විශේෂඥවරු නෙමෙයි. නමුත් ඒ පිළිබඳ ඖෂධවල ප්‍රමිතිය පිළිබඳව විද්‍යාත්මක මිනුම් දණ්ඩක් කරන්න අවශ්‍ය වැඩ කටයුතු අපේ රටේ පර්යේෂණ මට්ටමින් අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ කාලයක් ගුණාත්මකව දුන්න යම් ඖෂධ වර්ගයක් නවත්තනවා නම්
එතකල් මේ 3000 ගාණක් ගෙනල්ලා කවුද ඒකේ තත්ත්ව පරීක්ෂා කරන්නේ?
හරි, දැන්
රුසියාවෙන් රෝස් එකේ බෙහෙත ගන්න.
රුසියාවෙන් ගෙන්නපු සමහර ඖෂධ පිළිකාරෝහලේ භාවිතයට වෛද්‍යවරු ප්‍රතික්ෂේප කරනවා. ඉතින් හොඳමයි, වෛද්‍යවරු සමහර බෙහෙත් ලබා දීම් ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒ නිසා මම
අතක තියාගන්න. ඒකෙන් දැන් එන්න නෝවේර වලට එයා ගොල්ලන්ගේ ශිෂ්‍යත්වය අරගෙන ගියේ.
හොඳමයි, මම දන්නේ වෛද්‍ය සේවාවේ තියෙන ඩීල් ගැන මම කතා කරන්න දන්නේ නැහැ. මේ හැබැයි මම දන්නවා ඔබතුමා කියන බොහෝ දේවල් 100%ක් ඇත්ත නෙමෙයි කියලා මම පිළිගන්නවා. ඔබතුමා කියන බොහෝ දේවල් 100%ක් ඇත්ත නෙමෙයි. මොකද ඔබතුමා දැන් ඔබතුමාගේ කතාවේදී කිව්වා රියානතුරු වලින් මියගිය සංඛ්‍යාව 25,000ක් වෙනවා කියලා ගිය වර්ෂයේ. මේ වර්ෂයේ ඉතින් මම පල්ලෙහා පාර්ලිමේන්තුවේ අපේ පරීක්ෂණ නිලධාරින්ට කතා කරලා ඉල්ලුවා 2015 මේ වර්ෂයේ තුල මේ කාල පරිච්ඡේදයේ 2016 2207යි මේ කියලා තියෙන්නේ. 2015 වර්ෂයේ 2016යි. ඒ නිසා මේ සංඛ්‍යා ලේඛන තොරතුරු පිළිබඳව මම ඉතර උනන්දු වෙන්නේ නැහැ. හැබැයි අපි දන්නවා අනතුරු පිළිබඳව අපි දන්නවා ඒවා වළක්වන්න ඕන බව දන්නවා. ඔබතුමා කියන දේවල් භාගයට හරි කියලා පිළිගන්නවා. ඒකෙන් තර්කයක් ඇත්තේ නැහැ. ඉතින් අපි ඒකෙන් ඉල්ලගෙන යන්නේ නැහැ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ඔබතුමාලා බොහොම නරක බරපතල අපරාධයක් කරලා තියෙනවා මේ රටේ ආයුර්වේද ඖෂධ සංස්ථාවට. මම සභාගත කරනවා මේ වෙලාවේ විශේෂයෙන්ම වර්තමාන සභාපතිතුමා යටතේ ආයුර්වේද සංස්ථාවට සිදු වෙලා තියෙන හානිය පිළිබඳව, ඒ සේවකයෝ ලාභ ලබපු ආයතනය අද වන විට ඉතාම විනාශ මුඛයට යමින් පවතිනවා. මම සභාගත කරනවා ආයුර්වේද සංස්ථාවේ නිලධාරීන්, ඒ වගේම මේ වෘත්තීය සංගම් විසින් එම සංස්ථාව රැක ගැනීම සඳහා වෘත්තීය එකමුතුව විසින් සිදු කරලද විශේෂයෙන්ම වාණිජ කටයුතු අධ්‍යක්ෂකවරයා සාමාන්‍ය අධිකාරීවරයා අයින් කරලා තියෙන්නේ. ඒ නිසා අපි හිතනවා මේ ආයතන ඉලක්ක කරගෙන විවේචන කරන්න ඕනේ නැහැ. මම සභාපතිවය නම කිව්වේ නැහැ. ආයුර්වේද සංස්ථා නිලධාරීන්ගේ අකටයුතුකම් සියල්ල මම සභාගත කරනවා. ඒ නිසා අපේ රටේ ආයුර්වේදයේ සෞඛ්‍ය ශේෂයේ විශේෂයෙන්ම අද හොඳමයි නියුතු කතාවක්තුමනි. ඒ නිසා අපේ රටේ සෞඛ්‍ය ශේෂ්ත්‍රය විශේෂයෙන්ම මූණ දෙන්න ඕනේ කාරණයක් තියෙනවා. ඒ තමයි බොහෝ ලෙඩවලට බෙහෙත් දුන්නත් අපේ රටට බෙහෙතක් නැහැ. වෛරයට, ක්‍රෝධයට, ඊර්ෂ්‍යාවට බෙහෙතක් නැහැ. ඒ නිසා ඒ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාවට බෙහෙතක් අවශ්‍ය වෙනවා. ඒ බෙහෙත කාර්ද අවශ්‍ය කියන එක මේ රටේ ජනතාව දන්නවා. බොහොම ස්තුතියි.
ගරු විජේපාල හෙට්ටිආරච්චිතුමා වැඩි පහක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම එත වශයෙන්ම සතුටු වෙනවා 2017 අයවැය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ යටතේ කතා කරන්නට ලැබීම ගැන. අතිගරු ජනාධිපති හිටපු සෞඛ්‍ය අමාත්‍ය ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ පරිශ්‍රයේ ඉන්නකොට මම කියනවා අපේ සිසිර ජයකොඩි මන්ත්‍රීතුමාට මේවට උත්තර දෙනකොට අහගෙන ඉන්න කියලා. පිටවෙල යන උත්තර දීලා ඉරිසියාව ක්‍රෝධය පිළිබඳ කතා කරනකොට අද මේ අයට වෙලා තියෙන්නේ මොකද්ද? තමන්ගේ නැතිවෙච්ච බලය හොයාගෙන පස්සෙන් යන තත්ත්වෙට ඉතාමත් අසරණ තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. මම සතුටු වෙනවා අතිගරු ජනාධිපතිතුමාගේත් ගරු අග්‍රාමාත්‍යතුමාගේත් මග පෙන්වීම යටතේ සෞඛ්‍ය අමාත්‍යවරය හැටියට වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමා කොන්ද කෙලින් මේ වැඩේ හරියට ඉෂ්ට කරලා තිබෙනවා. අපි මේ වේදිකාවල් තුල මේ වේදිකාවෙන් පිටත මේ පාර්ලිමේන්තුව තුල බොහෝ දේවල් අපි දැක්කා. ඉතිහාසයේ විවිධ සෞඛ්‍ය ඇමතිවරුන් විවිධ අමාත්‍යංශවල කෙරෙන කටයුතු පිළිබඳව අපි දැක්කා. නමුත් මෑත භාගයේ මම කියනවා කොන්ද කෙලින් සෞඛ්‍ය ඇමතිවරයා හැටියට ඔබතුමා ගනිපු තීරණ තීන්දුව එක්කම කය ගහන එක විතරක් නෙමෙයි රටේ සෞඛ්‍ය ශාස්ත්‍රය වෙනුවෙන් කරපු සේවය ඉතාමත් අමිල මෙහෙවරක් හැටියට මම ප්‍රකාශ කරන්න ඕන. මම උත්තර දෙන්නට ඕන අපේ නීතිඥ සිසිර ජයකොඩි මැතිතුමා. එතුමා කතා කරනවා මේ ඖෂධ වර්ග 48ක් මිලාඩු කරාම එක පත්තරේ ගියාම එක ජාතික රූපවාහිනියේ ගියාම එක ස්වාධීන රූපවාහිනියේ ගියාම මේ මුදල් කාබාසිනියා කරන්න මේ තරම් කෝටි ගාණක් මොකටද කියලා. මම අහනවා පෞගේ අවුරුදු 10ක් තිස්සේ මේ රටේ හතරමන් හන්දිවල වටරවුම්වල කටවුට් ගහනකොට උපන් දිනේට කටවුට් ගහනකොට විවාහ උත්සවයට කටවුට් ගහනකොට එකම විවිධ ඌ තමහර වෙලාවට අපි දන්නවා කටවුට් එකට යන මුදල තොරන් වලට යන මුදල දැයට කිරුලට වියදම් කරපු මුදල් අඩු තරමින් හතරමන් හන්දිවල පාලු සොහොන් පිටියලත් අත ගහලා තිබුණා. මේවායින් යන මුදල කාගේ සල්ලි වලින්ද කාගේ සාක්කු වලින්ද ගියේ කියලා මම අහනවා. ඒ විතරක් නෙමෙයි එතුමා කතා කරනවා මොන බෙහෙත දහනවා අඩු වෙලා තියෙන්නේ. මම අහනවා වැඩි ඕනේ නෑ පැනඩෝල් පෙත්ත පාවිච්චි කරන්නේ කවුද? අහිංසක දුප්පත් හැම මිනිහම රෝහලට යන්න බැරුව පැනඩෝල් කාඩ් එකෙන් විතරක් මම දන්නවා 35 තිවිච්ච කාඩ් එක රුපියල් 1000ට අද ගන්න පුළුවන් තත්යකට වෙනස් කරලා තිබෙනවා. ඒ නිසා අද මේ අයට කතා කරන්න දෙයක් නෑ. අද ඉර්ෂ්‍යාව ක්‍රෝධය වෙනුවෙන් කුහක කමින් බොහෝ විට චෝදනා කරනවා නොයෙක් දේවල් ගැන. අවුරුදු ගානක් තිස්සේ මේ වෛද්‍ය ශාස්ත්‍රය තුල තිබිච්ච බොහෝ දේවල් මට මතකයි. සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ආරම්භ කරපු රෝහල් එක්කම යම් යම් වාට්ටු සංකීර්ණ අවුරුදු 231 තැන තමහර වෙලාට තිබුණා. මම ඉතාමත්ම සතුටු වෙන ඔබතුමා සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට එදා හෙල්පුන්ට් කෝල් පදනමේ මිලියන 3000ක් වැය කළා ෆවුන්ඩේෂන් එක විතරක් අඩිතාලම් විතරක් දාපු රෝහල අද මං හිතනවා මහල් පිටින් අද ඉදි වෙනවා ගාල්ලේ මාතෘ රෝහල දකුණු ආසියාවේ විශාලතම රෝහල ඇඳන් 600කින් සමන්විතයි. ඔබතුමා ගිහිල්ලා අධීක්ෂණය කරා 2018 අවුරුද්දේ අවසාන වෙනකොට ඇඳන් 600 සල්ලයාගාරයේ 6කින් මේ රෝහල ඉදි කරනවා. අපේ ඉන්නවා රමේෂ් පතිරණ මැතිතුමා, එතුමා ලොකු උත්සාහයකින් ගත්තා මේ සඳහා. නමුත් එතුමාට බැරි වුණා. එතුමා අධීක්ෂණ මන්ත්‍රී, එතුමාට බැරි වුණා. හරි, කොහෙන් හරි වැඩේ පටන් ගත්තේ අපි, අවසාන කරේ අපි. ඒ විතරක් නෙමෙයි
අවසන් කරන්නේ.
අපි දන්නවා ගාල්ල රෝහල්ට විතරක්. මං හිතනවා මිලියන වශයෙන් ගත්තත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මිලියන 9481ක් අද වකුගඩු රෝගී ඒකකය එක්කම පිළිකා රෝහල ඒකකය. ඒ විතරක් නෙමෙයි විවිධ යන්ත්‍ර සූත්‍ර ගෙනල්ලා තිබෙනවා. දොළොස් මහ විශේෂ වාට්ටු සංකීර්ණයක් ඇඳන් 400ක. ඒ විතරක් නෙමෙයි මුඛ සෞඛ්‍ය සඳහා තවත් ආයතන ඉදිකරන්න සල්ලි මිලියන අපි දන්නවා 9,94,000ක සල්ලි ගාල්ලට විතරක්. මම සතුටු වෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා දකුණේ කෙනෙක් හැටියට බිහි වෙලා අද පොළොන්නරුවෙන් බිහි වෙච්ච මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් රජිත් සේනාරත් මැතිතුමත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් පින් සිද්ධ වෙන අද මේ වගේ වැඩ පිළිලක් ක්‍රියාත්මක වෙනවා.
අවසන් කරන්න
නිසා අපි අගය කරන්න ඕන. කතා කරන්න ඕන තරම් කරුණු කාරණා තිබෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද කවුරු මොනව කිව්වත් මට එක දෙයක් කියන්න තියෙනවා. ඖෂධ 48 මිල අඩු වීමම මේ ඇමතිවරය හැටියට මේ අවුරුදු කාලය තුළ ඒකට අත තියලා ඒ කටයුතු කිරීම මැතේ කියලා මම කියන්නට කැමතියි. ඒ නිසා අවසාන වශයෙන් මට මතක් වෙනවා මේ වෙලාවේ කවියක්. සෞඛ්‍යම තිද්දොස්තර කෙනකිය පෙර සිට විරුද්ධවාදියට ඒකේ හිටියනේ හරහට මිල අඩු කළේ බෙහෙත් වර්ග 48කට ඒක බද්දේ වැහෙනවා නිකං හැකරකට. බොහොම ස්තුතියි
ගරු ශ්‍රීධරන්, අනුරවල් ශ්‍රීධරන්.
ගෞරව பிரதி சபாநாயகர் அவர்களே, ஒரு நாட்டினுடைய சுகாதாரத்துறை அதனுடைய வளர்ச்சியில் அந்த நாட்டினுடைய மக்களின் ஆரோக்கியமான வாழ்விலே ஒரு பாரிய பங்களிப்பை செய்கின்ற துறையாகும். இலங்கையினுடைய சுகாதாரத்துறை பல்வேறுபட்ட வகைகளில் பல முன்னேற்றங்களை கொண்டிருந்தாலும் கூட யுத்தத்தால் பாதிக்கப்பட்ட பல்வேறுபட்ட பிரதேசங்கள் இன்னும் ஒரு சுகாதாரத்துறையினுடைய சரியான வளர்ச்சியையும் அதனுடைய நன்மைகளையும் அனுபவிக்க முடியாத ஒரு சூழல் காணப்படுகின்றது. உதாரணமாக கிளிநொச்சி மாவட்ட பொது வைத்திய சாலையினுடைய செயல்பாடுகள் ஆசிய அபிவிருத்தி வங்கியினுடைய நிதியுதவியோடு 2006 பேஷ் 1, 2, 3 என்ற திட்டங்களோடு ஆரம்பிக்கப்பட்டது. இதிலே கட்டம் 1 ஆரம்பிக்கப்பட்டு வேலைகள் நடைபெறுகிற பொழுது யுத்தம் காரணமாக அதனுடைய வேலை திட்டங்கள் இடையிலே நிறுத்தப்பட்டதும் சரியான முறையிலே கிளிநொச்சி மாவட்ட பொது வைத்திய சாலையினுடைய திட்டங்கள் 1வது கட்டமான வேலை திட்டங்கள் முடிவுறுத்தப்படவில்லை. ஆனால் அதற்கு பிற்பாடு 2 கூட ஆரம்பிக்கப்படுவதற்கான முயற்சிகள் மேற்கொள்ளப்படுகிற பொழுது கௌரவ சுகாதார அமைச்சர் அவர்களுடைய முயற்சியினால் ஒஸ்டியா நாட்டினுடைய உதவியோடு வடக்கிலே சுகாதார சேவைகளை மேம்படுத்தும் திட்டத்தின் அடிப்படையில் கிளிநொச்சி மாவட்டத்துக்கான வைத்தியசாலையை புனரமைப்பதற்கான செயல்பாடுகளை முன்னெடுத்திருப்பதாக நாங்கள் அறிகிறோம். ஆனால் அந்த திட்டங்கள் இன்னும் சரியான முறையில் வேகமாக முன்னெடுக்கப்படவில்லை என்ற குறைபாடு காணப்படுகின்றது. குறிப்பாக 460 மில்லியன் ரூபாய் செலவிலே சுகாதார அமைச்சினுடைய தேசிய மட்டத்திலான திட்டமிடல்களோடு கிளிநொச்சியிலே ஒரு விபத்து பிரிவோடு இணைந்த விடுதிகளை அமைப்பதற்கான செயற்பாடுகள் ஆரம்பிக்கப்பட்டிருக்கிறது. அதேபோல யாழ்ப்பாண போதனா வைத்தியசாலையில் 1073 மில்லியன் ரூபாய் செலவிலே இவ்வாறான கட்டிட தொகுதி ஒன்றும் ஆரம்பிக்கப்பட இருக்கின்றது. ஆகவே இந்த விபத்து பிரிவு என்பது கிளிநொச்சி மாவட்ட வைத்தியசாலையை பொறுத்தவரை மிக மிக முக்கியமானது. ஏனெனில் ஒரு பகுதி முல்லைத்தீவு, அதே நேரம் துணுக்காய் பாண்டியங்குளம் பிரதேசங்கள், புதுக்குடியிருப்பு, புளியங்குளம் பகுதி ஓமந்தையிலிருந்து கிளிநொச்சியினுடைய பகுதியூடாக யாழ்ப்பாணம் சாவகச்சேரி வரைக்குமான பெரியோர் இடவழி பிரதேசத்தை மையமாக கொண்டுள்ளது கிளிநொச்சி. ஆகவே இந்த கிளிநொச்சி மாவட்ட வைத்தியசாலையிலே அவசரமாக இந்த விபத்து சேவை பிரிவு ஆரம்பிக்கப்பட வேண்டியதன் முக்கியத்துவம் பல தடவைகள் சொல்லப்பட்டும் கூட இப்பொழுது ஒரு சில முயற்சிகள் மேற்கொள்ளப்பட்டிருப்பதை வரவேற்கிறோம். ஆனால் இது ஒரு பூரணத்துவமான முறையில் நடைபெறுவதற்கான முயற்சிகள் மேற்கொள்ளப்பட வேண்டும். கௌரவ அமைச்சர் அவர்களே, கிளிநொச்சி வைத்தியசாலை ஆசிய அபிவிருத்தி வங்கியினுடைய திட்டத்திலே கட்டம் 1, 2, 3 ஆரம்பிக்கப்பட்டிருந்தாலும் அந்த கட்டம் 1 கூட இன்னும் சரியாக பூரணப்படுத்தப்படவில்லை. அவர் 2வது கட்டத்தை ஆரம்பிப்பதற்கான முயற்சிகளை வேகப்படுத்தி அந்த வைத்தியசாலை ஒரு வடக்கு மாகாணத்தின் மைய பகுதியில் இருக்கின்ற ஒரு மத்திய வைத்தியசாலையாக இருக்கின்ற காரணத்தினால் அதனுடைய அபிவிருத்தியில் கூடிய கவனத்தை செலுத்துமாறு உங்களை இந்த இடத்தில் நான் கேட்டுக்கொள்கின்றேன். அதேபோல கிட்னி வருத்தங்களினால் பாதிக்கப்படுகின்றவர்கள், நீரிழிவு நோயினால் பாதிக்கப்படுகின்றவர்களுக்கான டயாலோசிஸ் செய்வதற்கு ஒன்றில் அவர்கள் வவுனியா வைத்தியசாலைக்கு செல்ல வேண்டும் அல்லது அவர்கள் யாழ்ப்பாண வைத்தியசாலைக்கு செல்ல வேண்டும். முல்லைத்தீவில் இருக்கின்றவர்கள் அல்லது துணுக்காய் பாண்டியங்குளம் பிரதேசங்களில் இருக்கின்றவர்கள், புதுக்குடியிருப்பில் இருக்கின்றவர்கள், கிளிநொச்சி மாவட்டத்தில் இருக்கின்றவர்கள் இவ்வாறு ஒரு நீண்ட தூரம் கிழமையில 2 இந்த டயாலோசிஸுக்காக அவர்கள் யாழ்ப்பாண வைத்தியசாலைக்கோ அல்லது வவுனியாவுக்கோ செல்ல வேண்டிய ஒரு துப்பாக்கி நிலை இருக்கின்றது. ஆனால் கிளிநொச்சி பொது வைத்தியசாலையில் இதற்கான உபகரணங்கள் இருந்தும் கூட ஒரு கட்டட வசதி இன்மையினால் இந்த டயாலிசிஸ் நடவடிக்கைகள் அங்கு நடைபெறாமல் இருக்கின்றது. தயவு செய்து இந்த விடயத்தை கவனத்தில் எடுத்து இந்த விடயம் நடைமுறைப்படுத்தப்படுவதற்கு தங்களுடைய செயற்பாட்டை அதிகரிக்க வேண்டும் என்பதை இந்த இடத்தில் நான் குறிப்பிட
விரும்புகிறேன்.
உறுப்பினர் அவர்களே, அதே போல வடக்கு மாகாணத்தில் எம்ஆர்ஐ ஸ்கேனர், இந்த எம்ஆர்ஐ ஸ்கேனர் வடக்கு மாகாணத்தில் எங்கேயுமே இல்லை இதுவரை. அவ்வாறான ஒரு வசதி ஏற்படுத்தப்படுவதற்கான பல தடவைகள் பேசப்பட்டிருந்தாலும் கூட அந்த ஸ்கேனர் வசதி வடக்கு மாகாணத்தில் இருக்கிற 5 குறிப்பாக யாழ்ப்பாண மாவட்ட போதனா வைத்தியசாலையை மையப்படுத்தி அதனை மேற்கொண்டிருந்தால் இந்த மக்கள் கொழும்பை நோக்கி வந்து நீண்ட தூரம் பயணம் செய்து பெரும் தொகையான பணத்தை செலவழித்து இந்த எம்ஆர்ஐ ஸ்கேன் எடுக்கிற நிலைமையை மாற்றுவதற்கான முயற்சிகளை மேற்கொள்ள முடியும். அதேபோல அவருக்கான அந்த வடக்கு மாகாணத்துக்கான ஒன்றாக கூட இந்த எம்ஆர்ஐ ஸ்கேனரை நிறுவ வேண்டிய ஒரு தேவை அங்கே காணப்படுகின்றது. அதே போல கிளிநொச்சி மாவட்ட வைத்தியசாலைக்கான சிடி ஸ்கேனர், இந்த சிடி ஸ்கேனர் பல தேவைகளின் அடிப்படையை கொண்டது. நவீன மருத்துவ துறையிலே அதனுடைய முக்கியத்துவம் மிக மிக முக்கியமானது. ஆக இது கிளிநொச்சி வைத்தியசாலையிலே நிறுவப்பட வேண்டிய ஒன்று. அதனை விட 800 மேற்பட்ட தொண்டர்கள், நீங்கள் ஏற்கனவே எங்களுடைய கௌரவ உறுப்பினர் மாவை சேனாதிராஜா அவர்கள் பேசிய பொழுது குறிப்பிட்டிருந்தீர்கள், 800 மேற்பட்ட தொண்டர்கள் 1996 2016 இன்று வரை தொண்டர்களாக இருக்கின்றார்கள். அவர்களுக்கான சில கல்வி தகமைகளில் வேறுபாடுகள் காணப்படுகின்றன. ஆனால் 96-97 இவர்கள் தொண்டர்களாக சேருகின்ற பொழுது அவர்களிடம் அவ்வாறான இப்பொழுது கேட்கப்படுகின்ற கல்வி தகமைகள் அப்பொழுது தேவையில்லாத ஒரு நிலையிலேயே அவர்கள் தொண்டர்களாக இணைந்திருந்தார்கள். இவர்களுடைய அந்த நிலைமையை தாங்கள் உணர்ந்து தாங்கள் வேகமாக அதனை கேபினட்டுக்கு போட்டிருப்பதாக கூட தாங்கள் குறிப்பிட்டிருந்தீர்கள். இந்த 800 தொண்டர்களாக பணியாற்றுகின்றவர்களுக்கு தயவு செய்து அவர்கள் ஒரு அலுவலக உதவியாளர்கள் என்ற அல்லது ஒரு உத்தியோகத்தர்கள் நிலையில் அவர்களுக்கான நியமனங்கள் கிடைப்பதற்கான முயற்சியை தாங்கள் மேற்கொள்ள வேண்டும் என்பதையும் நான் இந்த இடத்திலே பதிவு செய்ய விரும்புகிறேன். ஒரு நீண்ட காலங்கள், 10 மேலாக இவ்வாறு தொண்டர்களாக இருக்கிறவருடைய நிலைமையை புரிந்து கொண்டு அவர்களுக்கான அந்த நிரந்தர நியமனம் கிடைப்பதற்கான வசதியை தாங்கள் மேற்கொள்ள வேண்டும். அதேபோல தாதியர்கள், நாட்டிலே 5% தான் ஆண் தாதியர்களாக இருக்க முடியும் என்கிற ஒரு விதிமுறை இருக்கிறது.
In 2 weeks time after I became the minister,
okay, thank you.
I recruited all of them. But
thank
there
you.
Are some people without basic qualifications. I have no power. You know, it's the public service regulations.
It's okay. நீங்கள் சொல்ற விஷயம் அவர்களுக்கான எஜுகேஷன், அவருடைய கல்வி தகமைகளில் ஒரு சில வேறுபாடுகள் இருக்கின்றன. ஆனால் இதை ஒரு விசேட கவனமாக எடுத்து இவர்களுடைய நீண்டகால பணியையும் இவருடைய மனிதாபிமான பணியையும் தாங்கள் கருத்தில் எடுத்து தயவு செய்து இவர்களுக்கு ஒரு தங்களுடைய ஒரு அதே வகையில் பல தாதியர்கள், ஆண் தாதியர்கள் இந்த நாட்டிலே 5% தான் இருக்க முடியும் என்ற சூழலில் பெண் தாதியர்களுடைய நியமனத்தில் கூட கணிதம், விஞ்ஞானம், ஆங்கிலத்திலே திறமை சித்திகளை பெற்றவர்கள் தான் தாதியர்களாக வர முடியும் என்கிற ஒரு நிலைமை காணப்படுகிறது. காப்பொத்த உயர்தரத்திலே இவர்கள் விஞ்ஞான பிரிவிலே இல்ல கணித பிரிவிலே கற்றிருக்க வேண்டும். கலை வர்த்தக பிரிவிலே கற்றவர்களை கூட இப்பொழுது இருக்கின்ற இந்த தாதியர் பற்றாக்குறைக்கு ஒரு நிவாரணமாக இவர்களில் கூட ஒரு தொகுதியினரை காப்பொத்த சாதாரண தரத்தில் கணித விஞ்ஞான பாடங்களில் திறமை சித்தியும், காப்பொத்த உயர்தரத்தில் கலை வர்த்தகத்தை கற்றுக்கொண்டிருந்தால் அவர்களுக்கான ஒரு முறை அவ்வாறு ஒரு ஆட்சேர்ப்பு செய்யப்பட்டிருந்தது. அவ்வாறான ஒரு முறையை கைக்கொண்டால் கூட இங்கே வடக்கு கிழக்கிலே காணப்படுகின்ற இந்த தாதியர் பற்றாக்குறையை நிவர்த்தி செய்ய முடியும் என்று நான் கருதுகிறேன். தயவு செய்து அமைச்சர் அவர்களை இதனையும் கருத்தில் எடுத்துக்கொண்டால் இந்த தாதியர் பற்றாக்குறைக்கான நிவாரணத்தை காண முடியும். யாழ்ப்பாணம்
The basic qualification to recruit nurses is the A-level science subjects. So we have the required number for the vacancies. So we cannot extend it to the other streams.
So okay, Except thank you. நீங்கள் சொல்லுகிறது நியாயமானது. ஏ லெவல் சயின்ஸ் படித்தவர்கள் அந்த வகையில் அதுக்கு நியமனத்துக்கு உள்வாங்கப்பட்டாலும் கூட ஒரு முறை இந்த நாட்டிலே இவ்வாறான அதீதமான பற்றாக்குறை இருக்கிற பொழுது கலை வர்த்தக பிரிவில் கற்றவர்களையும் இந்த நாட்டிலே அவ்வாறான ஆட்சேர்ப்பிலே மேற்கொள்ளப்பட்டது. இப்பொழுது இருக்கின்ற இந்த அதீதமான பற்றாக்குறையை கருத்திலே
கொண்டு Right? Only thing that we have no space for training more than the present number. That's the whole problem.
Yeah.
So that's why we have set up a faculty of nursing.
ஆனால் வடக்கு கிழக்கில் இவ்வாறான ஒரு சூழல் நீங்கள் நாட்டிலே அவர்கள் போதுமானவர்கள் இருந்தாலும் கூட வடக்கு கிழக்கில் இது மிக கூடிய ஒரு பற்றாக்குறையாக காணப்படுகின்றது. அந்த வடக்கு கிழக்கிலே காணப்படுகின்ற பற்றாக்குறைக்கான ஒரு நிவாரணத்தை அல்லது ஒரு பொறிமுறை காணப்பட வேண்டும் என்பதுதான் எங்களுடைய கோரிக்கை. அதே போலதான் இந்த வைத்தியர்களுடைய நியமனமும் கூட இப்ப தீவக பகுதிகளிலே அனலதீவு, நைனாதீவு, எழுவதீவு போன்ற தனி தீவுகள், போக்குவரத்து கூட தரைவழியான போக்குவரத்துகள் இல்லாத தனி தீவு பகுதிகள், அங்கே வைத்தியர்கள் இல்லாமலே அவர்களுடைய காலம் போகிறது. ஒரு பாம்பு கடித்தால் ASV என்கிற அந்த பாம்பு கடிக்கான மருந்து அவரிடம் இல்லை, அங்கு அதை பாவிக்கக்கூடிய அளவில் வைத்தியர்கள் இல்லை. அதே போல விசர்நாய் கடிக்கு உட்படுத்தப்படுகின்றவர்கள் அதிகமாக இருக்கின்றார்கள். வடக்கு கிழக்கு பகுதிகளில் மட்டுமல்ல நாடு பூராகவும் நாய்களை கட்டுப்படுத்துகின்ற நிலைமை இந்த நாட்டில் இன்னும் கொண்டு வரப்படவில்லை. இதனால் நாய்க்கடியினால் பாதிக்கப்பட்டு அதனால் வருகின்ற நோய்கள் அதிகமானதாக
காணப்படுகின்றது.
So, okay, thank you.
But even that, if you can tell us, if the provincial council says that they don't have enough funds, I can allocate the funds also.
மாகாண சபைகளுக்கு ஊடாக இது மேற்கொள்ளப்படுகிற பொழுது கூட ஆம்புலன்ஸ் சர்வீஸ்கள் கடல் வழிக்கு அங்கால இருக்கின்ற எழுவதீவு, அனலதீவு, நயனாதீவு, நெடுந்தீவு போன்ற தீவுகளுக்கான படகு ஆம்புலன்ஸ் சர்வீஸ் தான் நடத்தப்படுகிறது. ஆனால் இதிலே கூட ஒரே ஒரு படகு நெடுந்தீவுக்கு மட்டும்தான் இருக்கிறது. நயனாதீவில் இருந்து ஒரு நோயாளியை கொண்டு வருவதற்கோ அல்லது அனலதீவில் இருந்து ஒரு நோயாளியை கொண்டு வருவதற்கோ அல்லது எழுவதீவில் இருந்து ஒரு நோயாளியை கொண்டு வருவதற்கான படகு ஆம்புலன்ஸ் சர்வீஸ்கள் அங்கு இல்லாமல் காணப்படுகிறது. ஆகவே இவ்வாறான இந்த சூழல் அங்கு நீங்கள் விசேடமாக ஏற்படுத்தப்பட வேண்டும். இது கடல் கடந்து இருக்கின்ற தீவுகளை கொண்ட பிரதேசங்கள், இந்த பகுதிகள் விசேடமான கவனத்துக்கு உட்படுத்தப்பட வேண்டும். அதே போல யாழ்ப்பாண வைத்திய
Now you are in power of the Northern Provincial Council. Implement that. You have all the powers to extend the ferry service to Nainatiu and...
ஆனால் மாகாண சபைகளுக்கு இந்த அதிகாரங்கள் இருந்தாலும் கூட உங்களிடமிருந்துதான் நிதி ஒதுக்கப்படுகிறது. மாகாணத்துக்கு நிதி சுகாதார அமைச்சினால் ஒதுக்கப்படுகிற பொழுது இன்னென்ன விடயங்களுக்கு என்றுதான் நிதி குறித்தொதுக்கப்படுகிறது. அவ்வாறு குறித்தொதுக்கப்படுகிற பொழுது இவ்வாறு பற்றாக்குறையாக இருக்கின்ற ஆம்புலன்ஸ் சர்வீஸோ அல்லது வைத்தியர்கள் இல்லாத தன்மையோ அவர்களால் செய்ய முடியாத ஒரு சூழல் அங்கு பாரிய அளவிலே காணப்படுகின்றது. இதனை விட யாழ்ப்பாண போதனா வைத்தியசாலையில்
From under that, you use it. Tell the, your minister, I will release some funds.
Thank you. நீங்கள் ஒதுக்குகின்ற பணம் அப்படியானால் இந்த வடக்கு கிழக்கு ஒரு பிரம்பான விடயமாக கருத்தில் எடுக்கப்பட்டு அவற்றுக்கான நிதி ஒதுக்கீட்டில் ஒரு மாற்றம் கொண்டு வரப்பட வேண்டும் அல்லது இந்த தேவைகளை இனங்கின்ற ஒரு பொறிமுறை கையாளப்பட வேண்டும். இந்த நிலைமை இல்லாத வரைக்கும் நாடுபூராக ஒதுக்கப்படுவது போல பணம் ஒதுக்கப்படும் என்றால் அந்த மக்களுடைய தேவையை பூர்த்தி செய்ய முடியாது. ஆகவேதான் நீங்கள் இதில் ஒரு விசேட கவனத்தை எடுக்கிறீங்க. நீங்கள் அதிலே மிக உன்னிப்பாக இருக்கின்றவர். நீங்கள் ஏற்கனவே
next to western province it is the northern province number 2 after okay. that only the less fund for other provinces
yes thank you ஆனாலும் கூட இந்த மக்கள் இப்பொழுது நீங்கள் பார்த்தீர்களானால் கேன்சர் நோயினால் பாதிக்கப்பட்டவர்கள் வடக்கு கிழக்கில் அதிகம். கிட்னியினால் பாதிக்கப்பட்ட
கேன்சர் ஹாஸ்பிட்டல் இன் தெலிப்பலை
ஆனால் தெலிப்பலை கேன்சர் ஹாஸ்பிட்டல்
இருக்கிறேன்.
கௌரவ அமைச்சர் அவர்களே, தெலிப்பலை கேன்சர் ஹாஸ்பிட்டல் இருக்கிற கோபால் டெலிதெரபி மெஷின் இயங்க முடியாத ஒரு சூழல்
காரணம்.
இப்பொழுது புதிதாக வந்திருக்கிற லீனிய ஆக்சிலேட்டர் எக்ஸ்டர்னல் பீம் ரேடியேஷன் மெஷின் இயக்க முடிவதற்குரிய செயல்பாடுகளுக்கும் கொண்டு செல்லப்படாமல் இருக்கிறது.
நீங்கள்
ஒரு கூடிய கவனத்தை எடுத்து தயவு செய்து இந்த தெல்லிப்பளை கேன்சர் ஹாஸ்பிட்டல் இயங்குவதற்கும் இந்த கிட்னி சம்பந்தமான நீரிழிவு நோயிலே பாதிக்கப்பட்டிருக்கக்கூடிய நிலைமையிலும் கூட மாற்றங்களை கொண்டு வருவதற்கு இவை மிக மிக முக்கியமானவை. இதனை விட யாழ்ப்பாண போதனா வைத்தியசாலையில் இதய சத்திர சிகிச்சை பிரிவு நரம்பியல் நிபுணர்களுடைய வருகை இதுவரையும் கொண்டு வரப்படவில்லை. இது வடக்கிலே கிழக்கிலும் இது கூட அதிகமாக இல்லை. ஆகவே இதய சத்திர சிகிச்சை பைபாஸ் ஆபரேஷன் செய்வதோ ஆண்டியோகிராம் செய்வதற்கான வசதிகள் தயவுசெய்து 2 நிமிஷங்கள் என்னுடைய நிமிஷங்களை மினிஸ்டர் எடுத்துட்டார். ஆகவே
தயவுசெய்து டைம் இல்ல, தயவுசெய்து முடித்துக் கொள்ளுங்க.
இதய சத்திர சிகிச்சை பிரிவுக்கும் இந்த ஆண்டியோகிராம் போன்ற விடயங்களுக்காகவும் எல்லாத்துக்குமே அவர்கள் கொழும்புக்கு வர வேண்டிய தேவைக்கு தள்ளப்பட்டிருக்கிறார்கள். தயவுசெய்து இந்த இதய
சத்திர
நல்ல நிலையை யாழ்ப்பாண வைத்தியசாலையில் உருவாக்கப்பட வேண்டும். அப்படி உருவாக்கப்படுகிற பொழுதுதான் வடக்கிலே கிழக்கிலே இருக்கிறவருடைய இந்த இதயம் சம்பந்தமான நோய்களுக்கான ஒரு தீர்வை காண முடியும். இதனை விட
கோரிக்கைகள்
இருக்கின்றன. என்னுடைய நேரத்தை நீங்களும் எடுத்ததனால்
I opened the latest echo machine. The doctor told me that this is the best in the world.
Okay, thank you. நீங்களுடைய முயற்சிகளை வரவேற்கிறோம். நீங்கள் தான் இந்த ஆஸ்திரியா நாட்டிலிருந்து வருகிற அந்த நிபுணர்களையும் கூட
வடக்கிலே
அனுப்பி வைத்திருக்கிறீர்கள். இதை தொடர்ச்சியாக மேற்கொண்டு அவருடைய அந்த செயல்பாட்டை அதிகரிக்குமாறு கேட்டு நிறைவு செய்கிறேன்.
நெக்ஸ்ட் ஹானரபிள் சுமிதா ஜெயசேன் மீது 13ක් තියෙනවා.
උලසන ඔබන ගරු සභාපතිතුමනි සෞඛ්‍ය ශාස්ත්‍රයේ නව මඟකට විශේෂම යොමු කරමින් අපේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත ඒ වගේම එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ එතුමා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන අවධියේ එතුමා විශේෂයෙන්ම ගෙන එන යෝජනා රාශියක් ක්‍රියාත්මක කිරීමට අපේ ගරු අමාත්‍ය රාජිත් සේනාරත්න මැතිතුමන් සමත් වෙලා තිබෙනවා. ඒ පිළිබඳව මම අද එතුමා විශේෂයෙන්ම ඉදිරිපත් කළ කරුණු අනුව මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ශාල අලුත් ආරකට ගෙන යමින් වැඩපිළිවෙළ රාශියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාටත් ඒ වගේම ගරු අමාත්‍ය රාජිත් සේනාරත්න මැතිතුමාටත් එතුමාගේ ඒ වගේම මේ සම්බන්ධව එතුමාට උපදෙස් දෙමින් කටයුතු කළ ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු විද්වතුන්ටත් අමාත්‍යංශයේ ලේකම්තුමා ඇතුළු නිලධාරීන් සියලු දෙනාටත් වෛද්‍යවරුන්ටත් මගේ ස්තුතිය පිරිනමමින් වචන කීපයක් ඉදිරිපත් කරන්නට මම විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. වගේම මතක් කරන්නට ඕන මීට පෙර කීප දිනක් කතා කළ මන්ත්‍රීවරුන් අපේ නියෝජ්‍ය අමාත්‍යතුමියත් මතක් කළා වගේ දුම්කල සමාගම් වලට පනවන විශේෂයෙන් මේ බද්ද ඇත්තටම අපිට ඉතාමත්ම වැදගත් දෙයක් හැටියට අපි දකිනවා. මොකද අපේ රටේ මේ මත්ද්‍රව්‍ය නිවාරණය කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙල අපේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙනුත් ඒ වගේම වර්තමාන අතිගරු ජනාධිපතිවරයා වශයෙනුත් සාර වශයෙන් ලොකු උනන්දුවක් දක්වමින් මේ පිළිබඳව කටයුතු කළ ජනාධිපතිවරයෙක් තමයි අද අපේ රටේ ඉන්නේ. 80%ක් පමණ එතුමා විශේෂයෙන්ම සිකරට් වලට මේ රූපරාමු ගෙනීම සඳහා ඉදිරිපත් කළ යෝජනාව විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළි අරගෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගින් එතුමාට සම්මාන පවා විශේෂයෙන්ම පිරිනැමීම සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් ඉවකට එතුමා ලැබූ භාගයක් හැටියටයි අපි දකින්නේ. ඒ වගේම එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන කාලයේ සිට එතුමා ගෙන යන්න උත්සාහ කළ ඒ වගේම ආරම්භ කළ වැඩපිළිවෙළ රාශියක් මේ වෙනකොට ගරු රාජිත සේනාරත්න මැතිතුමාට ක්‍රියාත්මක කරන්නට හැකිවීම පිළිබඳව අපි සන්තෝෂ වෙනවා. මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය ගැන කතා කරන විට වෛද්‍ය මහාචාර්ය සේනක බිබිලි මැතිතුමාගේ නාමය අපිට කොයි අවස්ථාවකවත් අමතක කරන්න පුළුවන් කමක් නැහැ. ඖෂධ මාපියාවට එරෙහිව අසරණ ජනතාව වෙනුවෙන් සේනක බිබිලි මැතිතුමා ගෙන ගිය සටන ඉතාම අභියෝගාත්මක එකක් වුණා. එතුමාගේ මරණය පිළිබඳවත් එනිසා අපිට සැකයක් මතුවෙනවා. ඖෂධ ජාවාරම්කරුවන් එක් වී ඒ බිබිලි මැතිතුමාගේ මරණය සිදු කරන්නට ඇති කියන සැකයක් විශේෂයෙන්ම අප තුළ ඇති වෙනවා. අපේ රටේ රට වෙනුවෙන් පමණක් නොවේයි මුළු ලෝකයේම නිදහස් සෞඛ්‍ය සේවය වෙනුවෙන් සේනක බිබිලි මහතා අති විශාල වැඩ කොටසක් සිදු කළා. මේ පිළිබඳව අපේ ගරු අමාත්‍යතුමාත් විශේෂයෙන්ම රාජිත සේනාරත්න ගරු අමාත්‍යතුමාත් සඳහන් කළේ ඒ ආරම්භ කළ වැඩපිළිවෙල සමහර විශේෂයෙන්ම සමහර රටවල ජාතික ඖෂධ ප්‍රතිපත්ති ලෙස පිළිගන්නේ ඒ මහාචාර්ය සේනක බිබිලි මැතිතුමා හඳුන්වා දීපු ඖෂධ ප්‍රතිපත්තියයි. ඒ අපේ රටට කොතරම් ආඩම්බරයක්ද කියලා අපිට විශේෂයෙන්ම සතුටු වෙන්නට පුළුවන්. නමුත් කනගාටුවට කරුණක් වූයේ සේනක බිබිලි මැතිතුමාගේ ඖෂධ ප්‍රතිපත්තිය ඇතැම් රටවල පිළි අරගෙන ක්‍රියාත්මක කළත් අපේ රටේ මෙතෙක් ක්‍රියාත්මක නොවීම සම්බන්ධව ඒ ගැන හුඟ දෙනෙක් කතා කළත් එම ඖෂධ ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වුණේ පහුගිය කාලවල ක්‍රියාත්මක වුණේ නැහැ. වත්මන් ආණ්ඩුව යටතේ සෞඛ්‍ය සේවය වෙනුවෙන් සිදු සුවිශේෂතම කරුණ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම මම දකිනවා ඉතාම වැදගත් කරුණක්. නැත්තම් කාලයක් තිස්සේ අපි බලාපොරොත්තු වුණු ඒ සේනක බිබිලි මැතිතුමා ආරම්භ කළ රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීම ඉතාම වැදගත් දෙයක් හැටියට අපි දකිනවා. ඒ වෙනුවෙන් ගරු අමාත්‍යතුමාට අපේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. මේ සම්බන්ධයෙන් අපේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත් මම ස්තුතිය පුද කරනවා. විශේෂයෙන්ම එතුමා ඒ ආරම්භ කළ එතුමා ගොඩක් උත්සාහ කළ ඒ කාර්ය වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා රාජිත් සේනාරත්න මැතිතුමාට මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් වීම සම්බන්ධව එතුමා විශේෂයෙන්ම ආරම්භ කළ ගෙන ගිය වැඩපිළිවෙල. මෙම ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා අපේ ජනාධිපතිතුමා ඒ ගත්ත උත්සාහය විශේෂයෙන්ම සඵල වීම අතිගරු ජනාධිපතිතුමාටත් ලොකු සතුටක් ඇතිකර මොහොතක් හැටියටයි මම මේ අවස්ථාවේදී දකින්නේ. ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත හඳුන්වා දීමට හැකිවීම වත්මන් ආණ්ඩුව යටතේ සිදු වූ වැදගත්ම දෙයක්. මේ වන විට ඖෂධ වර්ග 48ක මිල ගණන් 140කින් අඩු කිරීමට හැකිවීම තවත් විශේෂත්වයක්. මේ පිළිබඳව මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කීප පලක් කතා කළා. සමහර මන්ත්‍රීවරු කතා කරපු ආකාරයට මේ මිල අඩු වීම ගැනත් ඒක නිකන් සමච්චලයට ඩක් කරලා කතා කරපු අවස්ථා අපි දැක්කා. නමුත් බේත් වර්ග 40ක මිල අඩු වීමක් වෙනවා කියන්නේ ශාල ජනතාවට මේක සෞඛ්‍ය සේවයේ අත්‍යවශ්‍ය සේවාවක් හැටියට ජනතාවට විශාල සහනයක් ඇති වෙන වැඩපිළිවෙලක්. ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීම නිසා විශාල වශයෙන් ගම්බද අහිංසක ජනතාවටයි මේ තුලින් සහන ලැබෙන්නේ. මා නියෝජනය කරන මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාවටත් මෙම සහනය භුක්ති විඳින්න අවස්ථාව ලැබිලා තියෙනවා. කියන්නේ මොනරාගල පමණක් නොවේ. මේ වෙනකොට ගරු අමාත්‍යතුමන් සඳහන් කළා වගේම පසුගිය එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට ක්‍රියා කළ අතිගරු ජනාධිපතිතුමත් ඊට පෙර ක්‍රියා කළ අපේ නිමල් සිරිපාද ශිල මැතිතුමන් ඇතුළු සියලුම සෞඛ්‍ය අමාත්‍යවරුන් ගත් උත්සාහයක ප්‍රතිඵලයක් හැටියට මේ වෙනකොට දිස්ත්‍රික ගණනාවකම ජාතික මට්ටමේ රෝහල් දිස්ත්‍රික් රෝහලක් ඉදි කරලා ඒ දිස්ත්‍රික් රෝහල් වලට දිස්ත්‍රික් මට්ටමේ රෝහල් වලට ජාතික මට්ටමේ පහසුකම් විශේෂයෙන්ම ලබා දෙමින් විශේෂඥ වෛද්‍යවරු ඒ වගේම අවශ්‍ය සියලුම සැත්කම් සඳහා අවශ්‍ය සියලුම යන්ත්‍රෝපකරණ ඒ වගේම පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ අද මොනරාගල දිස්ත්‍රික්කයේ මොනරාගල රෝහලේ පවා CT ස්කෑන් යන්ත්‍ර ඒ වගේම වකුගඩු රෝගීන්ගේ රුධිර පෙරණ යන්ත්‍ර ඒ වගේ හැම දෙයක්ම දැන් ග්‍රාමීය මට්ටමට ගිහිල්ලා විශේෂම දිස්ත්‍රික් මට්ටමේ රෝහල්වල අද ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ නිසා විශාල සේවයක් අපේ ගම්වල ජීවත් වෙන අහිංසක ජනතාවට රෝගීන්ට සිදු වෙලා තියෙනවා කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන. එමනම් සෞඛ්‍ය ශාස්ත්‍රයේ අපි බලාපොරොත්තු වන ඉදිරි දියුණුවක් මේ වෙනකොට ඇත්තටම වඩා වඩා සිදු වෙමින් යන අවස්ථාවක්. ඒ වගේම මම තවත් මතක් කරන්න කැමැති ගරු අමාත්‍යතුමනි, වැඩබදු සංශෝධනය මගින් ඇතැම් සෞඛ්‍ය සේවාවල වැඩබද්ද පැනවීම අනුමත කරන ටිකක් අපිට අපහසු තත්ත්වයට පත්වෙච්ච තැන් තිබෙනවා. විශේෂයෙන්ම ගම්බදේ අසරණ රෝගීන් විශාල දුෂ්කරතාවලට මුහුණ දෙමින් මේගොල්ලෝ පරීක්ෂණ කටයුතු විශේෂයෙන්ම සැත්කම් සඳහා සූදානම් කරන පරීක්ෂණ කටයුතු වලදී ලොකු වැඩබද්දක් විශේෂයෙන්ම ඒ අයට වැඩබද්දක් ගෙවන් සිදුවීම සම්බන්ධයෙන් ටකේ අය අසරණ තත්ත්වයට පත් වෙන මේ නිසා ඒ රෝගීන්ගේ පරීක්ෂණ සඳහා මේක මං හිතන ඉතාමත් දින්දු රෝගීන්ගේ පරීක්ෂණ සඳහා ඒ පනවලා තියෙන වැඩබද්ද යම්කිසි සංශෝධනයක් කරලා ඒ අයට මීට වඩා සහනයක් ලබා දෙනවා නම් මං හිතන්නේ මීට වඩා හොඳයි කියන එක මම විශේෂයෙන්ම යෝජනා කරන්න කැමතියි. වැඩබද්ද ඒ වගේම තවත් ක්‍රියාත්මක වන්නේ කුමන සෞඛ්‍ය සේවාවන් වලටද කියා ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව මේ වෙනකොට දන්නේ නැහැ. නැත්තම් එයාට නිසි අවබෝධයක් නැහැ. ඒ නිසා ඒ ගැනත් ජනතාව දැනුවත් කළ යුතුයි කියලා මම විශේෂයෙන්ම යෝජනා කරනවා. මම යලිත් වතාවක් ඉල්ලා සිටින්නේ ඇතම් සෞඛ්‍ය සේවාවලට පනවා තිබෙන ඒ වැඩබද්ද හිතකර ලෙස සංශෝධනය කර අහිංසක ඒ රෝගීන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන නම් ඊට වඩා හොඳයි කියලා. අපේ රටේ ප්‍රධාන රජයේ රෝහල්වල පහසුකම් වැඩි වී තිබෙන මම මුලින් සඳහන් කළා වගේ කොළඹ ජාතික රෝහල වගේම ගාල්ල කලාපිටි රෝහල, මහනුවර සහ රෝහල ඇතුළු මහ රෝහල් කීපයක් අද අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව දිස්ත්‍රික් වශයෙන් ඒ රෝහල් ක්‍රියාත්මක වෙනවා. මේවා මේ වගේ නිදහස් සෞඛ්‍ය සේවා හොඳින් පවත්වාගෙන යාමට අවධානය විශේෂයෙන්ම යොමු කරලා තිබෙනවා. ඊට අමතරව පොදුවේ දුෂ්කර පළාත්වල සෞඛ්‍ය පහසුකම් නැන්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය පළාත් සභා සමග එක්ව ඒකාබද්ධ වැඩසටහනක් විශේෂයෙන්ම ඔබතුමා ඇති කරලා තිබීම ඉතාමත්ම වැදගත්. ග්‍රාමීය ප්‍රදේශවල ඇතැම් රෝහල් දැඩි අපිරිසිදු තත්ත්වයෙන් පසු වෙන බව පහුගිය දවස්වල වාර්තා මගින් මාධ්‍ය මගින් විශේෂයෙන්ම හෙළිවී තිබුණත් ඒවාට සොයා බලා නිසි විශේෂයෙන්ම ක්‍රියාත්මක වැඩසටහන් ක්‍රියාත්මක කරනවා නම් හොඳයි කියලා මම යෝජනා කරනවා. රෝහල් වල අඩු පහසුකම් මොනවද කියලා අදාළ පළාත් සභා සමග සාකච්ඡා කරමින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න මම හිතන්නේ ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම පළාත් සභා සහ මධ්‍යම රජයකට එකතු වෙලා ක්‍රියාත්මක වැඩසටහන් තුළින් ભેදයක් නැතුව අපිට ඒ අවශ්‍ය රටට අවශ්‍ය ඒ වගේම සෞඛ්‍ය ශාස්ත්‍රයේ අත්‍යවශ්‍ය දෙයක් අපේ රටට විශේෂත්‍රී වැඩ කටයුතු කිරීමේදී ભેදයක් නැතුව පළාත් සභා මධ්‍යම රජයත් එකට එකතු වෙලා ක්‍රියාත්මක කරනවා නම් ඉතාම හොඳයි. මේ වගේ වකුගඩු රෝගී තත්ත්වය ගැටලු සෞඛ්‍ය ගැටලුවක් පමණක් නොව සමාජ ගැටලුවක් බවට පත් වෙලා තිබෙන අවස්ථාවක වකුගඩු රෝග සම්බන්ධයෙන් ගැටලු විසඳීම සඳහා රුපියල් මිලියන 2225ක ප්‍රතිපාදන වෙන් කිරීම යහපත් දෙයක් ලෙස අපට අපි දකින්නට පුළුවන්. ඊට අමතරව තවත් රුපියල් මිලියන 750ක ප්‍රතිපාදන 2017 වර්ෂයේ තුල වෙන් කිරීමට අයවැය මගින් ඒ සම්බන්ධයෙන් අයවැය මගින් යෝජනා කරලා තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ ළමුන් සඳහා විශේෂිත වූ රෝහල් වන්නේ කොළඹ රිච්වේ ආර්ය ළමා රෝහල සහ මහනුවර සිරිමාව බණ්ඩාරනායක ළමා රෝහල පමණයි. සෑම වසරකම ළමුන් 1000කට ළමුන් 9.9ක් එතරම් වසර පහක් වසර පහක් විශේෂයෙන්ම ජීවත් වෙනට මේ බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඇත්තටම අපි සහස්ර සංවර්ධන ඉලක්ක 90 වසර පහකට අඩු ළමා මරණ අනුපාතයේ ළමුන් 1000කට ළමුන් 4ක්. ඒ වගේම තිරසර සංවර්ධන ඉලක්ක අරමුණු වන්නේ ළමා මරණ අනුපාතය ශූන්‍ය මට්ටමකට ගෙන ඒමිනුයි. තිරසර සංවර්ධන ඉලක්ක ඉටු කර ගැනීම සඳහා අපගේ කැපවීම සහතික කරමින් ළමා රෝග වළක්වා ගැනීම සඳහා කරාපිටි අම්පාර සහ යාපනය යන රෝහලවල ළමා චිකිත්සක සංකීර්ණ ඇති කිරීම සඳහා රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට අයවැය මගින් යෝජනා කරලා තිබීමත් ඉතාම වැදගත්. ග්‍රාමීය ප්‍රදේශවල සෞඛ්‍ය තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා මහජන සෞඛ්‍ය හෙද සේවාව නැවත ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කිරීමත් වැදගත් දෙයක්. අපේ ගරු නියෝජ්‍ය අමාත්‍යතුමිය සඳහන් කළා වගේ හැබැයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අද මතක් කරන්න ඕන විශේෂයෙන්ම ගරු අමාත්‍යතුමනි, රෝහලවල මොනරාගල රෝහල ගත්තත් අපිට ලොකු හෙද නිලධාරිනියන්ගේ හිගයක් තියෙනවා. ඉතින් මේ හෙද නිලධාරි හිගය විශේෂයෙන් මම හිතන්නේ මේක රට පුරා තිබෙන හිගයක්. ඒක නිසා මීට වඩා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ග්‍රාමීය මට්ටමේ ජනතාවටත් හොඳ සෞඛ්‍ය පහසුකම් නැත්නම් සෞඛ්‍ය හරියට ක්‍රියාත්මක කරන්නට නම් ඒ හෙද සේවය තවත් පුළුල් කරන්න, ඒ වගේම හෙද නිලධාරියන් තවත් පරිවැරින් බඳවා ගන්නත්, ඒ වගේම ඔවුන් මං හිතන්නේ විශාල පිරිසක් හට යන පුළුවන්කම හැකියාව දැන් ඇති කරලා තියෙනවා. ඒ තත්ත්වය වැඩි දියුණු කරලා හෙදියන් තවත් පිරිසක් බඳවාගෙන කටයුතු කරනවා අපිට මේ සේවාවන් මීට වඩා පහසුවෙන් ජනතාවට ලබා දෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ බව මම විශේෂයෙන් මතක් කරන්නට කැමතියි. ඒ වගේම දේශීය වෛද්‍ය ක්‍රමය අද මුළු ලෝකයේම අවධානය දිනාගත් වෛද්‍ය ක්‍රමයක් බවට පත් වෙලා තියෙනවා. ඔබතුමාත් විශේෂයෙන්ම මතක් කළා මේ දේශීය වෛද්‍ය ක්‍රමය ඇත්තටම අපේ බටහිර වෛද්‍ය ක්‍රමයට වැඩිය බටහිර වෛද්‍ය ක්‍රමෙන් සමහර විට සුව කරන්න බැරි රෝග පවා මේ වෙනකොට සුව කරලා තිබෙනවා. ඒ නිසා දේශීය වෛද්‍ය ක්‍රමය වැඩි දියුණු කරන්නට, ඒ වගේම ප්‍රචලිත කරන්නට මේ ඒක ජනතාවට යහපත් ආකාරයෙන් කටයුතු කරන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ඔබතුමා විශේෂයෙන්ම සඳහන් කළා. ඒ පිළිබඳව ඇත්තටම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මේක අපේ රටේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහාත් මේ දේශීය වෛද්‍ය ක්‍රමය ඉතාම වැදගත් වෛද්‍ය ක්‍රමයක් බවට අද පත් වෙලා
තිබෙනවා.
ඒ නිසා මේ මා විශේෂයෙන්ම යෝජනා කරනවා තවත් රෝගී පරීක්ෂණ වගේ සඳහා විශාල මුදලක් වැය කරන්න වෙන අවස්ථාවලදී අර වැඩ්බද්ද ගරු අමාත්‍යතුමනි ටිකක් ඒ වැඩ්බද්ද ලිහිල් කරලා මීට වඩා අසරණ රෝගීන් වෙනුවෙන් ලබා දීමට කටයුතු කරනවා ඉතාමත්ම හොඳයි කියලා. ඒ වගේ මතක් කරමින් අද විශේෂයෙන්ම මේ වෙනකොට ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත අතිගරු ජනාධිපතිතුමාත් මේ ශේෂ්ත්‍රයේ පිළිබඳව ලොකු උනන්දුවක් කැපවීමක් දක්වන ජනාධිපතිවරයෙක්. ඒ වගේම තුමාගේ උපදෙස් මත රාජිත් සේනාරත්න ගරු අමාත්‍යතුමා ගෙන ඇති වැඩ පියවරවල් පිළිබඳව ඉදිරියේ අපි ඇත්තටම සන්තෝෂ වෙන්නට පුළුවන්. ඒ නිසා එතුමාටත් එතුමාගේ අමාත්‍යංශය යනකොට සියලුම නිලධාරී මණ්ඩලය ඇතුළු සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා.